හිත වෙනත් භවකට යොමු කළොත් මේ පෙන්වන ධර්ම කරුණු වල අර්ථය නොතේරෙන්න පුළුවන්, නොවැටෙන්න පුළුවන්. පින්වතුනි, මම උදෙක් මතක් කළා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කාරුණිකයන් වහන්සේගේ අදහස වුණේ, අනේ මේ එක සත්‍යකෝ සංසාර දුකින් මිදෙනවා නම් හොඳයි, එක සත්‍යකෝ සංසාර දුකින් මුදවා ගන්න පුළුවන් නම් හොඳයි කියන අදහසක්. ඉතින් අද මේ විසක් පොහොය දවසේ මනා කොට බණ අහලා ඉතා උමනාවෙන් මේ ධර්ම ශ්‍රවණය කළා, ඒ අර්ථයේ හිතේ ධාරණය කරගෙන නුවණින් මෙනෙහි කරලා අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න පුළුවන් වුණොත් ඒ මහා කාරුණිකයන් වහන්සේගේ උතුම් එක අදහසක් ඉෂ්ට කරලා දෙන සත්පුරුෂේ කල්යාණ මිත්‍රෙක් මා යන ගණට යනවා අපි. ඒ නිසා හැම දිනම ඉතාමත්ම වුණාවෙන් ඉතාමත්ම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඒ වගේම මේ දේශනාවෙන් පෙන්න කරුණු සමහර විටකදී ටිකක් අපිට හිතල බලන්නට වෙන ස්වභාවයෙන් යුක්තයි. අපිට දැනෙන මානෙම නිතරම හිතට හුරු පුරුදු මානෙම තියෙන වචන ඇහෙනවම නෙමෙයි. ඒ නිසා හොඳ මානසික අවදි බව ඇති කරගෙන ශ්‍රවණය කළොත් අපිට මේ කාරණා ටික තේරුම් ගන්නට අපහසු වෙනකක් නෑ. මම දේශනාවට මාතෘකා වශයෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ තුන්වෙනි ඛණ්ඩයේ එන උපාදාන පරිවර්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ස්කන්ධය පහයි. මොනවද? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය. මහණෙනි, පංච උපාදාන ස්කන්ධය හතර ආකාරයකට පෙරළලා නැත්නම් හතර ආකාරයකින් යම්තාක් මං අවබෝධ නොකලේද ඒ තාක් මම දෙවි මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රාහ්මණයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව තුළ මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නැහැ. යම් කලක මහණෙනි මේ පංච උපාදානස්කන්ධය හතර ආකාරයකට පෙරළලා නැත්නම් හතර ආකාර වශයෙන් මම අවබෝධ කළාද එදා මම දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තුල සත්ව ප්‍රජාව තුල මම සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළා. කතං චත්ත පරිවර්තන කුමන ආකාරයකට පෙරළලාද? කුමන හතර ආකාරයක්ද? රූපං අබ්බඤ්ඤාසි, මම රූපය අවබෝධ කරගත්තා. රූප සමුදයං අබ්බඤ්ඤාසි, රූපය ඇති වෙන හැටි මම අවබෝධ කරගත්තා. රූප නිරෝධං අබ්බඤ්ඤාසි, රූපයගේ නිරෝධය, රූප නිරෝධය මම අවබෝධ කරගත්තා. රූප නිරෝධ ගාමිනී පටිපදං අබ්බඤ්ඤාසි, රූප නිරෝධ කරන ප්‍රතිපදාවත් අවබෝධ කරගත්තා. වේදනා අබ්බඤ්ඤාසි, වේදනාව මං අවබෝධ කළා. වේදනා සමුදයං අබ්බඤ්ඤාසි, වේදනාවගේ ඇතිවීමත් මං අවබෝධ කරගත්තා. වේදනා නිරෝධං අබ්බඤ්ඤාසි, වේදනාවගේ නිරෝධයත් අවබෝධ කරගත්තා. වේදනා නිරෝධ ගාමිනී පටිපදං අබ්බඤ්ඤාසි, වේදනා නිරෝධ ගාමිනී පටිපදාවත් අවබෝධ කරගත්තා. මේ වගේ සඤ්ඤා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය ඒ ධර්මයේ ඇති වෙන හැටි නැති වෙන හැටි නැති කරන මාර්ගයක් මම අවබෝධ කරගත්තා කියලා පෙන්නනවා. පෙන්නලා යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ රූපයත් රූපේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මඟ දැනගෙන රූපස්ස නිබ්බිදා විරාගය නිරෝධය පටිපන්නාතේ ලෝකේ සුපටිපන්නා ඒ ලෝකේ සුපටිපන්නාතේ මස්මින් ධම්මෝ විනයං ගාදන්ති. යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා යම් කිසි කෙනෙක් රූපේ දැන රූපේ ඇතිවෙන හැටි දැන රූපේ නැතිවෙන හැටි දැන නැති කරන මාර්ගය දැන රූපයගේ කලකිරීම පිණිස රූපයගේ නොවැළීම පිණිස රූපයගේ නිරෝධය පිණිස පිළිපන්නන එයා ලෝකේ සුපටිපන්නයි. යමෙක් ලෝකේ සුපටිපන්න නම් එයා මේ ශාසනයේ බැසගෙන සිටින කෙනෙක්. කවදාවත් මේ ශාසනයෙන් බැහැර වෙන බැහැර යන කෙනෙක් නෙමෙයි එයා මේ ශාසනයේ බැසගෙන සිටින කෙනෙක්. එවං යේකේ සමනව බ්‍රහ්මනව එවං රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධ ගාමී පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගය නිරෝධාය අනුපාදා විමුක්තං තේ ලෝකේ සුවිමුත්තා. යේ ලෝකේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේ සංගති පඤ්ඤබල. යමෙක් මෙසේ රූපය දැනගෙන යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා රූපය දැනගෙන රූපේ ඇතිවෙන හැටි දැනගෙන රූපේ නැතිවෙන හැටි දැනගෙන නැති කරන මාර්ගය දැනගෙන රූපේ කලකිරීමෙන් නොයෙදීමෙන් නිරෝධයෙන් රූපෙන් මිදුණා නම් එයා මනහකට මිදුණා. යමෙක් මනහකට මිදුණා නම් එයා කළ කිසි ඇති කෙනෙක් මත්තේ යට කරන්න දෙයක් නැහැ. වට්ටන් තේ සන්නති පඤ්ඤපන එයාට පනවන්න සංසාර වට්ටයක් නැහැ. එයා ආය සසර උපදින කෙනෙක් නෙවෙයි කියලා බුදුජානක කියනවා. ඒ රූපේ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකට එහෙමයි. වේදනාව දැනගෙන වේදනා සමුදය දැනගෙන වේදනා නිරෝධය දැනගෙන වේදනා නිරෝධගාමී ප්‍රතිපදාව දැනගෙන වේදනාව පිණිස කලකිරিলা නොයැලিলা වේදනාව පිණිස කලකිරিলা නොයැලিলা නිරෝධය පිණිස යම් කෙනෙක් පිළිපන්න ඇසුබටිපන්නා යමෙක් සුබටිපන්න ඕමේ ශාසනයේ දැක සිටි. ඒ වගේම යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා වේදනාවත් වේදනාවගේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයක් දැනගෙන වේදනාව කෙරෙහි කලකිරিলা නොයන්න මිදුණු එයා මනාකොට මිදුණු කෙනෙක්. මනාකොට මිදුණු නම් එයාට කියන කල කිස ඇති කෙනෙක් කියලා මත්තේ කටයුත්තක් නැ කියන ජාති මත්තේ කටයුත්තක් නැ මත්තේ කටයුත්තක් නැති කටයුත්ත කරලා අවසන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් වට්ටන්තේ සන්නත්ති පණිපද එයාට පළවන්ට සංසාර වට්ටයක් නෑ කියලා බුදුජානකසේ පෙන්වවදා. මේ වගේ මේ පංච උපාදානස්කන්ධය යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය එහි ඇතිවීමත් එහි නැතිවීමත් නැති කරන මාර්ගය දැනගෙන දැකලා ඒ කලකිරিলা නොයැලিলা මිදෙන විදිහට කටයුතු කළොත් එයාට නැවත සංසාර වටයක් නැහැ කියන එකයි උපදන්නවද පෙන්වලා. එතකොට පෙන්වනවා මේ පංච උපාදානස්කන්ධය හතර ආකාරයකින් අවබෝධ කර නොගනිද්ද ඒ තා බුදුරජාණන් වහන්සේව ලෝකෙට සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ, ප්‍රකාශ කළේ නැහැ. මේ පංච උපාදාන ස්කන්ධය හතර ආකාරයකින් යම් කලක යම් දිනක අවබෝධ කරගත්තද අන්න එදා මම සම්මා සම්බුද්ධය කියලා ලෝකෙට පිළිගන්න කලා කියලා තකාද කරනවා දේශනා කළේ. අපි පොඩ්ඩක් බලමු අපිට මේ රූපේ නිවැරදිලා රූපේ කලකිරිලා රූපේ කෙරෙහි නිවැරදිලා රූපයගේ නිරෝධය පිණිස පිළිපදින්නට පුළුවන් ධර්මතාවයක් තියෙන එක අවබෝධ කරගන්නේ කොහොමද කියලා බලමු. අනේ අපිට පුළුවන් නම් රූපයක් දැකලා රූපය ඇතිවීමක් දැකලා රූපය නැතිවීමක් දැකලා නැති කරන මාර්ගයක් දැකලා රූපය කෙනෙහි කලකිරුණ නොවැළලා රූපෙ මිදෙන්න අනේ අපි සුවිමුක්තයි. එහෙම වුණොත් අපි කල කිස ඇති අය වෙනවා. අපිට පණවන්ට සංසාර වර්ගයක් නැති වෙයි. ඒ ආකාරයට සංසාර දුකින් මිදෙන විදිහට මේ ධර්මය අපි කොහොම තේරුම් ගනිමුද කියන කාරණාව අපි පොඩ්ඩක් විමසලා බලමු බලන්ට සුදුසුයි. ඒ නිසා හැම දිනම දුරට මෙඩිකාන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමන්තං රූප එහි රූපේ කියලා රූපං අපඤ්ඤාසින් රූපය අවබෝධ කළා. කොහොමද රූපය අවබෝධ කළේ? චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතනං උපාදාය රූපං. රූප කියලා යමක් තියෙනවා නම් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා අසුර කරගෙන පවතින රූපයි කියලා රූප වල ධර්ම විධර්මකා දෙක තමයි තියෙන්නේ. අපි එක බලමු. අපිට හිතෙනවා මනුෂ්‍යයන්ගේ රූපතියි සත්තුන්ගේ රූපතියි පෙරේතයන්ගේ රූපතියි යක්ෂයන්ගේ රූපතියි තිරිසංගත අපාය නිර සත්‍යයන්ගේ රූපතියි දෙවියන්ගේ රූපතියි බ්‍රහ්මයන්ගේ රූපතියි කියලා නොයෙක් පුද්ගලයන්ගේ රූප තියෙනවා. නොයෙක් ගස් කුලන් රන් රිදි මුතුමැණික් කුල රූප තියෙනවා කියලා හිතනෝනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථාභූත මේ දර්ශනයේ පින්වතුනි ඒකාන්තින් නිබ්බිදාය විරාගය නිරෝධය කලකිරීම පිණිස නොවැළීම පිණිස මිදීම පිණිසයි මේ දර්ශනය. හොඳට මතක තබා ගන්නට මේ මොහොත මතක කළා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේට තිබුණා මම අවබෝධ කරගත ධර්මය ලේසි නෑ මේ ලෝකය තේරුම් ගන්නවා කියන එක. ඒ නිසා මේ මම දැන් මතක් කරන්නේ පින්වත්නි ඔබටත් මටත් පෙනෙන ඔබටත් මටත් කුරුකුරුදු මට්ටමට නෙවෙයි ඔබත් මමත් පවත්වන මානසික මට්ටමට නෙවෙයි අපි නොදන්න අපි නොදැක්කට ලෝකයේ සැබෑවටම පවතින ධර්මතාවයකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්තා රූප කියලා යමක් තියෙනන් ඒ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහ ධාතුවත් ඒ ධාතු නිසා පවත්න උපාදාය රූපත් කියන කාරණා. ඕකම් විමුතුන් වර්තමානෙන් අපි භෞතික විද්‍යාව වගේ යමක් කළොත් භෞතික විද්‍යාවේදී උගන්වනවා මොකද්ද? පදාර්ථය කියලා. පදාර්ථයේ උගන්වන මොනවද? ඝන, ද්‍රව, තාප, වායු. ඝන කියලා කියන්නේ මොකද්ද? පට. ද්‍රව කියලා කියන්නේ ආපෝ. තාප කියලා කියන්නේ තේජෝ. වායු කියලා කියන්නේ වර්තමානින් පදාර්ථය කියලා අපි පටි ආපෝ තේජෝ වායු කියලා උගන්වනකොට මේට අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ රූපයක භෞතික පැවැත්ම මොකද්ද? පක්ෂව්‍යාපෘති විවරක මේ ධර්මතා හතරයි කියන්නේ. වර්තමානයේකින් විද්‍යාව තුළ ලෝකේ හැඟ විචද හෙදෙන්න මතු වෙන්නේ බැබලෙන්නේ බුදුදහම මිසක බුදුදහම කවදාවත් බොරු වෙන්නේ. විරුවට විරෝචිතින පටිච්චන්න විවෘත වෙන්න වෙන්න බුදුදහම පපලනවා වැසුනහම පපලනවා හරියට ඉර හඳ වගේ. ඒද හඳ වලාකුළු වලින් වැවුනහම පපලන්න විවෘතුනහම පපලනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හැම රූපයකම අපි රූප කියලා යන්තා දේවල් තියෙනන් මේ හැම රූපයක්ම හැදලා තියෙන්නේ සතර මහා ධාතු සහ උපාදාය. කතර රූපස සමුදය රූපයගේ ඇතිවීම මොකද්ද? ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධ රූප නිරෝධ අයමේ වාරි වට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමනි පාටිපදා. අපි ඒ ටික බලලා අනිත් කාරණා ටිකට යමු. එතකොට රූපය දැනගෙන රූපය ඇතිවීම දැනගෙන රූපය නැතිවීම දැනගෙන රූපය නැති කරන මඟ දැනගන්න ඕනේ. එතනදී අපි රූපය සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්නා රූපය මෙන්න මේ ටිකේදී අපි ඉස්සෙල්ලාම මේ රූප ටික පිරිසිඳ දකින්ද රූපයේ අනාත්ම ස්වභාවය පිරිසිඳ දකින්දයි පින්වතුනි මේ සතර සතිපට්ඨානේ කායගත සතිය තියෙන්නේ. මේ හැම රූපයක්ම සතර මහා ධාතුයි සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපයි කියන මේ රූප ටික ආහාරය නිසා ඇති වෙනවා කියලා පෙන්වනකොට මේ රූපයේ තියෙන සම්පූර්ණ අනාත්ම ස්වභාවය හෙලිපෙහෙලි කරලා දෙනවා. එහෙම අනාත්ම ස්වභාවය හෙලිපෙහෙලි කරගන්නේ ඇයි මොකටද කියන කාරණාවත් අපි බලමු. පින්වතුනි මෙතනදී අවිඥානික අචේතනික වස්තු පැත්තකින් තබන්න ඒ ඔක්කොම පසුව අපිට හමු වෙනවා. නමුත් අපේ සංයෝජනය බෙහෙමින් තියෙන්නේ සවිඥානික වස්තු කෙරේ. අම්මා තාත්ත දුව පුතා අයියා අක්කා නැන්නෝන මහත්ය නැන්ද මාම කියලා මේ වගේ සවිඥානික වස්තු දැන්. එතනදී අපි සතිපට්ඨානේ කායගත සතිය වඩලා තියෙනවානේ. රූපය ගැන රූපය අවබෝධ කරගන්න අපි බලන තියනවා කෙස් ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මුදු කියලා මේ වගේ කුණු පොහොටක් 32ක් මේ ශරීරයේ තියනවා කියලා බලලා තියනවා අහලා තියන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කින් සතර මහ ධාතුන්ගෙන් නිර්මිත වූ යුක්ත වූ කියලා බලලා තියෙනවා අහලා තියෙනවා ඉගෙනෙන්නේ. ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනවා කියලා අපි බලලා තියෙනවා අහලා තියෙනවා ඉගෙනෙන්නේ. නමුත් අපිට තාම බැරි වුණා මේ සත්ත්ව පුද්ගල භාවයේ කියලා ගන්නනේ. ඒකට හේතුවක් තියෙනවා. හැම වෙලාවෙම මේ දැන් මම මතක් කළේ පෙළ දාන පෙළ. මේ පෙළ බලන අර්ථය මතයි අපේ කෙලෙස් ගෙවෙන්නේ. අපි මෙහෙම බලන්නේ ඇයි කියන ස්වභාවයේ මතයි. අපි මේ ශරීරයේ කුණපුකුටස් 32කින් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් යුක්තයි. කනගුණ ආහාරයෙන් හැදෙනවා. ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. හැබැයි බැලුවට අපේ අදහසක් මෙහෙම තියෙනවනේ මොකද්ද? හිතන්න ගුණ මිනිස්සු ඉන්නවා. වචන කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. නොයෙක් වැඩ කටයුතු කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මටත් පුළුවන්. අනිත් මිනිස්සුන්ටත් පුළුවන්. එහෙම හිතන්න පුළුවන් මිනිස්සුන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ කුණුක කොටස් 32කට. එහෙම හිතන්න පුළුවන් මිනිස්සුන්ගේ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතුයි. එහෙම හිතන්න කියන්න කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ශරීරය හැදෙන්නේ කනගුණ ආහාරයෙන්. එහෙම හිතන්න කියන්න කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ශරීරය නැති වෙන ආහාර නැති වෙනකොට ඒක න අදහසින් අපේ තියෙන්නේ. නමුත් අපි මේ ශරීරයේ බැලුවා නම් මේ ශරීරයේ කුණුක කොටස් 32ක් තියෙන්නේ. මේ ශරීරයේ පටව්‍යාපෝතේජෝ වායුවෙන් සතර මහා ධාතුන් යුක්ත වූ ධර්මතාවය කුයි තියෙන්නේ. කනගුණ ආහාරය මේ රූපයේ හැදෙනවා, ආහාර නැතිනකොට නැති වෙනවා කියලා මෙහෙම බැලුවා නම් ඒ බැලුවේ මෙන්න මේ අර්ථයටයි. මේ කය හරියට හිතින් කියින් කිවින් කිසිවක් කරන්න බැරි මලමිනියක් බඳුවේ කියන උත්තරේ ගන්නයි. ඇවිදින මලමිනිය දැකලා තියෙද? හිතන මලමිනිය දැකලා තියෙද? කියන මලමිනිය දැකලා තියෙද? මේ හැම එක කොටසක් 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 ගානේ අවිඥානික බව, අචේතනික බව, පුද්ගල නොවන බව එකින් එකට බෙදුවේ ධාතු. මේ බාහිර ගස්වැල් වල තියෙන පටිවි ධාතුවත් මේ ශරීරයේ තියෙන පටිවි ධාතුව දෙක සමානයි කියලා ධාතු වලට සමකර කර බැලුවේ කනබුන ආහාර නිසා මේ රූපේ හැදෙනවා, ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා බැලුවේ. මේ කයට කිසිවක් හිතන්න බෑ. මේ කයට වචන කතා කරන්න බෑ. මේ කයට කිසිම කායික ක්‍රියාවක් කරන්න බැරි අචේතනික වස්තුවක් කියන අවබෝධය ලබා ගන්නටයි. ඕගලන්ට කායගත සත්‍ය හරියට වැඩිමෙම්ම හිතන කියන කරන කෙනෙක් ඉන්නවා කියන මෙම්ම අතහැරෙන්න ඕන. හිතන්න කියන්න කරන්න පුළුවන් කෙනාගේ ශරීරය හැදිලා තියෙන්නේ මෙහෙමයි කියන හැඟීම තිබ්බට හරියන්නේ නැහැ. හොඳට බලන්න මේ හැම එකක්ම අදහස් මත යනවා. මං උපමාවක් කළොත් පින්වතුන්ලා රොබෝ වරු අහලා ඇතිනේ, දැකලා ඇතිනේ. අපි රොබෝ කෙනෙක්ගේ රොබෝ ශරීරය නිකම් බැලුවොත් ඒකෙන් ඕගොල්ලෝ දන්නවනේ රොබෝලට කතා කරන්න පුළුවන් රොබෝල ඉන්නවා කියලා දන්නව නේද? නොයෙකෙදි වැඩ කටයුතු කරන්න පුළුවන් රොබෝලට කියලා දන්නව නේද? දන්නවා. හරි. දැන් හිතන එක නරක පැත්තකින් තියමු. නමුත් කතා කරන්න පුළුවන් රොබෝල ඉන්නවා, වැඩ කරන්න පුළුවන් රොබෝල ඉන්නවා කියන හැඟීම ඕගොල්ලන්ට තියෙනවා. එහෙම තියාගෙන ඕගොල්ලෝ රොබෝ ශරීරයක බාහිර පැවැත්ම ගැන බලනවා. අනේ මේ රොබෝ ශරීරයක් හැදිලා තියෙන්නේ නොඑක් විදිහේ යකඩ කෑලි උපයෝගී කරගෙන, නොඑක් විදිහේ රබර් කෑලිත් උදව් කරගෙන, වයර් කෑලිත් උදව් කරගෙන, නොඑක් විදිහේ ස්ක්‍රීන් වගේ දේවල් දාලා මේ වගේ එකකින් හැදිලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ ඒ කොටස් ටික පුද්ගලයේ නොවන බවට බලන්න පුළුවන් බැලුවේ හැකි. එහෙම බැලුවා කියලා ඕකලන්ට එහෙම රූපයේ බලලා මේ රූපයේ කෙනෙක් නැහැ කියන අදහස ඇති වුණාට කතා කරන රොබෝල ඉන්නව, වැඩ කරන රොබෝල ඉන්නව කියන දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. කතා කරන රොබෝල ඉන්නව, වැඩ කරන රොබෝල ඉන්නව කියන දෘෂ්ටියක් අදහසක් තියෙනවා. තියාගෙන බැලුවා අපි රොබෝ ශරීරයේ පිටතින්, පිටතින් බැලුවට නිබඳු ශරීරයෙන් යුක්ත රොබෝට කතා කරන්න පුළුවන්, නිබඳු ශරීරයෙන් යුක්ත රොබෝට වැඩ කරන්න පුළුවන් කියන හැඟීම අපිට හිතින් නැද්ද? හිතිනවා. අපි කරන කියන දේ ඔක්කොම අර යකඩ ශරීරයට ගැට ගහලා රොබෝ කෙනෙක් කතා කරනවා, රොබෝ කෙනෙක් කරනවා කියලා යකඩ ශරීරයට ගැට ගහලා හිතනවා කියනවා කරනවා නේද? යම් වෙලාවක ඔබ රොගෝ ශරීරයේ බැලුවා නම් බැලුවේ මේ යක්ෂ දෙකයන්ගේ වලට හිතන්න කියන්න කරන්න බෑ කියන උත්තරේ ගන්න. රොගෝ ශරීරයේ තියෙන රබර් කැලිටි කියන මේ රබර් වලට යන්න බෑ වචන කතා කරන්න බෑ කියන උත්තරේ ගන්න. වයර් ටික වලින් වයර් වලට කතා කරන්න බෑ යන්න බෑ නඩ කරන්න බෑ කියන උත්තරේ ගන්න. එතකොට ස්ක්‍රීන් කැමරා වලට කතා කරන්න බෑ වැඩ කරන්න බෑ කියන උත්තරේ ගන්න. ඔබට රොබෝ ශරීරේ ඔහොම බැලුවම ඒකට කතා කරන්න බෑ වැඩ කරන්න බෑ යන්නෙන්න බෑ කියන උත්තරය ආවම එහෙනම් මේ ශරීරයෙන් කතා කරනවා කියන එක වෙන්නේ කොහොමද? එහෙනම් මේ රොබෝ රූපේ ඇවිදිනවා කියන එක වෙන්නේ කොහොමද කියන උත්තරය කවුරුන්න ඔබට දෙවනි අදියරයකට යන්නේ රොබෝ කෙනෙක් නෑ කියලා අවසන් කරන්නද රූපේ වල කයේ තියෙන යකඩ කැලේ ටික බැලුවා කියලා රොබෝ කෙනෙක් නෑ කතා කරන බවක් යන බවක් නෑ කියලා කියන්න බෑ. දැන් අපිට තිබුණානේ කතා කරන රොබෝ කෙනෙක් ඉන්නවා කියන එක. දැන් අපිට ඕනේ සම්මාදිට්ඨියක්. කතා කරන රොබෝ ඉන්නවා කිව්වොත් සාස්ත්‍රතයි නෑ කිව්වොත් කීයද? නිවැරදි දැකීම රොබෝ කෙනෙක් කතා කරනවා කියන තැනක වෙන සිද්ධිය මොකද්ද කියලා ඌදී ඌ විදිහට බලන එකයි දැන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඔන්න දැන් රොබෝ ශරීරයේ භෞතික පැවැත්ම බලනවා අපි දැක්ක යකඩ කෑලි, ස්ක්‍රීන්, වයර් කෑලි, එතකොට රබර් කෑලි ඕවට ටික බැලුවාම මේෙන් අපිට ආපු උත්තරය මොකද්ද? මේවට යන්න එන්න බෑ, කතා කරන්න බෑ, වැඩ කටයුතු කරන්න බෑ කියන උත්තරේ ගන්නයි කලේ. එතකොට අපිට දෙවනි ප්‍රශ්නයක් පැනලක දෙවනි අතීර ආවා. එහෙනම් මේ යකඩ කෑලි ටික ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වචන කතා කරන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට අපිට තේරෙනවා මේ රොබෝ ශරීරයේ ඇතුලේ තියෙන විද්‍යුත් පරිපථය නිසා විද්‍යුත් චුම්බක ශක්තියක් ඇති වෙලා විද්‍යුත් කාන්ද බලයක් ඇති වෙලා ඒ නිකුත් කරන සංඥා මත තීකරයකින් මේ හඬ පිට වෙනවා. ශරීරෙට කරනවා නෙමෙයි, අර කය උදව් කරන ඇතුළත තියෙන කරන්ට් එකකින් මේක කරනවා. එතකොට ඒ වගේම විද්‍යුත් පරිපථයකින් ඇති වෙන විද්‍යුත් කාන්ද බලයෙන් නිකුත් කරන සංඥාව මත සංඥාවමත රොබෝ ශරීරයේ හැට මේ යකඩ කැල ටික එහාට මෙහාට ගෙනියන ඇතුළත ශක්තිය ගැන. එතකොට ඔගොල්ලෝ ඒ ටික දැනගත්තු රොබෝ කෙනෙක් කතා කරන රොබෝ ඉන්නවා වැඩ කරන රොබෝ ඉන්නවා කියලා කෙනෙක් කතා කරද්දී ඕගොල්ලන්ට නුවණයි එහෙම පුද්ගලයෙක් කරන කෙනෙක් නෑ යකඩ ගොඩක් ක්‍රියාත්මක කරනවා මේ වගේ විද්‍යුත් ක්‍රියාධර්මයක් නිසා කියන නෝනක් ඔගලන්ට එනවා නේ. ඒ වගේ පින්වතුනි අපිට හිතෙන්නේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා, වචන කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා, වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන හැඟීමයි අපිට තියෙන්නේ. එහෙම හැඟීමක් තියෙන අපි මේ රූපයේ ගුණක කොටස් 32ක් සතර මහා ධාතුන්ගෙන් යුක්තයි, කන බුල ආහාරින් හැදලා තියෙන ආහාර නැතිව නැති වෙනවා කියලා බැලුවට රූපේ භෞතික පැවැත්ම, භෞතික පිහිටීම, බාහිර පිහිටීම බැලුවා කියලා අපිට හිතන මිනිස්සු, කතා කරන මිනිස්සු, වැඩ කරන මිනිස්සු ඉන්නවා කියන එක නැති වෙන්නේ. අපේ නෝන අර දෘෂ්ටියට අනුගතව ගහගෙන යනවා කොහොමද? වැඩ කරන මිනිහගේ තියෙන්නේ කොනක කොටස් 32ක් ධාතු ටික. කතා කරන වැඩ කරන මිනිස්සුන්ගේ ඇඟ හැදිලා තියෙන්නේ තව කොනක කොටස් ටිකකින් ධාතු ටිකකින් කියන අදහසක් අපිට ඇතුළේ. කෙටියෙන් කියනවා නම් අපි දහතු වශයෙන් බැලුවත් කොනක වශයෙන් බැලුවත් අපි බැලුවේ හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් මිනිස්සුන්ගේ නැත්ත සත්වයන්ගේ රූපය හැදිලා තියෙන හැටි. හිතන කියන කරන මිනිස්සුන්ගේ රූප හැදිලා තියෙන හැටි අපි බැලුවේ. එහෙම නේද? නමුත් අර්ථය මේ විදිහට තියාගෙන බැලුවොත් මේ කුණුතු කොටස් ටිකක් මේ රූපේ තියෙන්නේ අපි කියමු කය කියලා කියන්නේ මොකක්ද? කාය කියන්නේ කොට්ටාසාර්ථය. කොට්ටාස 32ක් තියෙනවා, එකකට එකක් සමාන නැති වෙනස්. කේස් ලොම් නියදක් කියලා මේ කොට්ටාස 32කින් මේ ශරීරය හැදෙලා තියෙන නිසා මේ ශරීරයට කාය කියලා කියනවා. ඒ වගේම තිම මේව කායන් යත්තා තිත්තන් යත්තා පනේතන් දහතු සුපච්චේකති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරට යුතුයි. මොකද මේ ශරීරයේ පටයි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි කියලා. අපි මේ විදිහට බලලා ඊට පස්සේ මේ කොමප කොටස් 32 නැත්තම් මේ සතර මහා ධාතුන්ගේ යුක්ත මේ කය හැදෙන්නේ ආහාරයෙන් කියලා බලනවා. තොර හොඳට ආහාරයක් බලන්න. බත් පාන් කෞපි මූණට මේ වගේ ආහාරය කියන්නේ අනාත්මෝ ධර්මතාටික. ආහාරය නැති වුණොත් මේ රූපේ නැති වෙනවා. කන්න බොන්න නොදී එක සතිය දෙකක් ඉඳපො බලන්න මේ රූපෙ ටිකෙන් ටික දියවිලා යන හැටි බලන්න. එතකොට යම් රූපයක් නිසා නම් මේ යම් හේතුවක් නිසා නම් ආහාරය හැදෙන්නේ. ඒ නැත්තන් යම් ආහාර නම් හේතුවක් නිසා නම් මේ කය හැදෙන්නේ. මේ කයේ අයිති තියෙන කාටද? ඒ ආහාරය. යම් අම්මා තාත්තා කෙනෙක් නිසා නම් දරුවෙක් හැදුනේ. ඒ දරුවගේ අයිති තියෙන්නේ ඒ දෙමව්පියන්ට. වෙන කෙනෙක් එක මගේ කියලා ඒ දරුවා ගන්න හැදුවොත් මොකද වෙන්නේ? ගුටිකන්නත්තේ පොලිසියන්නත්තේ ප්‍රශ්න ගැටුනේ. ඒ වගේ ආහාරය නිසා හැදුණු රූපය අයිති තියෙන ආහාරයට ඔක මගේ කියලා ගන්න හැදුවොත් අර ප්‍රශ්න තමයි මේ වෙන්නේ. හරි නම් දැන් ඒකනේ අපිට අදාළ දේ. ආහාර රූපයක් එතකොට අනාත්මයි. රූපය ඇතිවෙච්ච හේතුව අනාත්මයි. ඒක ඔප්පු කරන්න තමයි ආහාර නිරෝධ රූප නිරෝධ වෙනවා කියලා කියන්නේ. මේක ඔප්පු කරගන්න හොඳයි. කණ්ඩ බොණ්ඩ නොදී තිබුණොත් මේ රූපේ පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියනකොට ඔප්පු වෙලා පේනවා, තහවුරු වෙලා පේනවා. මොකද්ද? එහෙනම් ආහාරයේ පැවැත්මෙන්මයි මේ රූපේ සිටින්නේ කියන එක. මේ විදිහට බලනකොට එන උත්තරයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට බැලුවේ මෙන්න මේ උත්තරේ ගන්නයි. මේ කයට හිතන්න බෑ, කියන්න බෑ, කරන්න බෑ. මේ කය කුංගූපමං කායමං විදිත්වා. ඒ කියන්නේ වළං හදන කෙනෙක් හදපු කුඹල් කෙනෙක් හදපු බඳුනක් යම්සේ විඳිලා ඇති ඒ වගේ මේ කය තුබූ තැනම තිබිලා දිරල යන ස්වභාවයෙන් යුක්තයි කියන එකයි කියන්නේ. තව පැත්තෙන් ගත්තොත් මල මිනියකට උපමා බඳු තබා ගන්න මේ සතිපට්ඨාන කායගත සතියෙන් කුණු කොටස් 32 වශයෙන් බැලුවාම, ධාතු වශයෙන් බැලුවාම, ආහාර කොටින් අතර ආහාර නැතිව නැති වෙනවා කියලා බැලුවාම උත්තරයක් එන්න ඕනේ. මේ කයට කිසිවක් හිතන්න බෑ, කිසිවක් කරන්න බෑ, කිසිවක් කියන්න බෑ. හිතින් කියින් කිවින් කිසිවක් කයට කළ නොහැකි කියන උත්තරේ ගන්නයි ඔයගොල්ලෝ කායගත සතිය බැරි. හිතන්න කියන්න කරන්න පුළුවන් කයේ තියෙන මෙව නෙමෙයි ඈ. කයට හිතන්න කියන්න කරන්න මොකුත් බෑ කියන උත්තරයයි ආවේ. ඔන්න එහෙම අර්ථයක් ආවහම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන දෙවෙනි උත්තරයක් එනවා. එහෙනම් කොහොමද මේ කය උදව් කරගෙන මේ වචන කතා කරනවා පෙනෙන්නේ? එහෙනම් කොහොමද මේ කය ඉදිරියම පහුවෙම වෙන්නේ? කියන උත්තරේ ප්‍රශ්නේ ඇති වුණාම අන්න දෙවනුවක් નિરાයසෙන් දෙවනි අදිරට ඕගොල්ලෝ යමු වෙනවා මේ කය ඇසුරු කරගෙන බෞද්ධ චිත්තජයසික පැත්තට මේ කය ඇසුරු කරගෙන බෞද්ධ චිත්තජයසිකයන්ගේ මෙන්න මේ ක්‍රියාවලිය නිසායි වචන කතා මේ කයෙන් කතා කරනවා කියන එක වෙන්නේ මෙන්න මේ චිත්තජයසිකයන්ගේ මෙන්න මේ ආකාර ක්‍රියාවලිය නිසායි මේ කයේ ඉදිරියම ආපුවම සැලදීම වෙන්නේ කියන කාරණාව හම්බවෙනවා ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඛාරා ඉති සංඛාර සමුදය ඉති විඥාන ඉති විඥාන සමුදය කියන මෙන්න මේ ටිකට මෙන්න මේ ටිකේ පැත්තට අවධානය අපි යොමු වෙන්නේ එතකොට අපි නිකමට කියමු මෙහෙම ඔගලන්ට කවුරු හරි දැන්නොත් කොච්චර සතිපට්ඨාන වැඩුවත් ඔගලන්ට අද ආපහුවල සිහි කරන්න පුළුවන් නේද අහවල් මිනිස්සයා මට දැන්නන්නේ කියලා සිහි කළා මේ පුද්ගලයාගේ හිතේ තරහ පවත්තන්ට පුළුවන් බව තියෙනව නේද තියෙනවා පින්වතුනි මට සූත්‍ර පොඩක් මතක නැති සීනාද සූත්‍රය වගේ එක්තරා අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සරියුත් මහ රහතන් වහන්සේ චෝදනාවක් කරනවා මගේ ඇඟේ හැපිලා සමාව නොගල සාරිපුත්‍ර තෙරුණහත යන්න ගියා කියලා බුදුරජාණන් වහන්සේ මට මතක සාරිපුත්‍ර සීනාද සූත්‍රය වගේ බුදුරජාණන් වහන්සේ කතා කරන සරියුත් මහ රහතන් තෙරුණහන්සේ සාරිපුත්ත ඔබ මේ භික්ෂුවකගේ ඇඟේ හැප්පිලයාගෙන් සමාව ගන්න නැතුව චාරිකාව යන්න ගියාද කියලා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම මේ මහ පොළොව වගේ මේ හුළඟ වගේ මේ මහ පොළොවට පිරිසිදු දේ දානවා අපිරිසිදු දේ දානවා පිරිසිදු දේ සතුටු වෙන්නේ අපිරිසිදු දේ දුක් වෙන්නේ මහ පොළොවට හා සමාන සිතින් භාග්‍යතුන් වහන්සේ වාසය කරන්නේ මේ විදියට පට්ට වියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු පිනුස් මේට සමාන සිති වාසය කරන ස්වාමීන් භාගතුන් වහන්සේ කායගත සතියේ යමෙක් නොවැඩින ඔහු ඇඟේ හැප්පිලා සමාව නොගෙන යයි ස්වාමීන් භාගතුන් වහන්සේ මම බොහෝ කාලයක් කායගත සතියේ පරිභාවිතයි කියනවා ඒක මම මතක් කළේ ඕගොල්ලන්ට උපම් උපම් මනාපමනාපකම් හැපි හැපි මනස පවතින්නේ කායගත සතිය නොවැඩෙන නොවැඩෙන නිසායි හරියට. ඔගොල්ලෝ කොච්චර කායගත සතිය වැඩුවත් මට අහවලා බැන්න මට මෙහෙම කිව්ව නේද කියලා හැරිලා තරහ ඇති කරගන්න පුළුවන් නේද? නමුත් හරිනම් උත්තරේ එන්නේ මෙහෙම. මට අහවලා බැන්න නේද කියලා සිහි වුණොත් ඔබල කායගත සතිය වඩලා තියෙනවා කුණු කොටස් 32ම බලලා තියෙනවා අචේතනිකයි අවිඥානිකයි කොටස් 32 ඒ රූපේ ධාතු වශයෙන් හැදලා තියෙන කොටස් ටික බලලා තියෙනවා පටිවිආපෝ තේජෝ වායෝ අවිඥානිකයි අචේතනිකයි කන බුන ආහාරෙන් හැම රූපයක්ම හැදෙන්නේ ආහාර නැති ලොක නැති වෙනවා කියලා කියනවා තියෙනවා අහවලා බැන්නා කියලා පෙන්නකොටම රූපයක් ඒ රූපේ මට බැනලා නැහැ කවදාවත්. තමන් තමන්ගේ මැයි හැටි. මලමිනි වලට බනින්න පුළුවන්ද? මම මලමිනි වලින් බැනුම් අහලා තියෙනවද? ඒකට හොඳට උත්තර එනවා මලමිනි වලට බයින්ද? බෑ. මම මලමිනි වලින් බැනුම් අහලා නැහැ. මලමිනියක් බැනලා තියෙනවා කියලා අහලා හෝ තියෙනවද? නැහැ. එහෙනම් අහවල බැනලා කියලා මට සිහි වෙන අරමුණ මේ කය මලමිනියක් වදුනේ. ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෙවෙයි. බණ කියපු හාමුදුරුවෝ කිව්ව හින්දා නෙවෙයි. තමන් කායගත සතිය වඩපු හින්දා. තමන් එකේ ඒ කයේ සැබෑ ස්වභාවයේ එක එක කොටසක් වශයෙන් බලපු හින්දා. ඒ කොයි කය පිහිටීම ධාතු වශයෙන් බලපු නිසා. එබඳු කොටස් වලින් යුක්ත කය ඇති වෙච්ච හේතුවත් බලපු නිසා. ඒ හේතුව නැතිනොත් කය නැතිවෙනවත් කියලා බලලා හොඳට තහවුරු කරගත්ත නිසායි තමන්ට තේරෙන්නේ. එහෙනම් අහවල බැන්නා කියලා ඔය කයට මම ඇඟිල්ල දික් කළා හිත දික් කළා හරියන්නේ නැහැ. කයට බයින් මලමිනියකට බයින් බෑනේ. එතකොට යාට තේරෙනවා එහෙනම් බැඳන කෙනෙක් උන්නේ කොහොමද? යම් දවසක ඔය කය ඇසුරු කරගෙන පවතින සිතේ පටිඝ සහගත සිතක් උපන්නා නම්, දේශ සහගත සිතක් උපන්නා නම්, ඒ සිතෙන් වණිමි කියන චේතනාව මත වචන පිට වුණා නම්, අනේ ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ වචි විඤ්ඤාති රූපය ඉවරයි නේද? දැන් ඔබට අනිත් පැත්ත හැරිලා එහෙනම් දැන් ඔබට බැන්නේගේ වැරදිකාරය කය නෙවෙයි, කය අසුරු කරගෙන පවතින හිතේ තරහ පටිඝ නිමිත්ත තියලා තියෙන්නේ. ඒ සිතෙනුයි බණිමි කියන චේතනාව මත වචි විඤ්ඤාති රූපය උදව් කරගෙන වචන පිට කරලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබට බැන්නා කියන කෘත්‍ය කරලා තියෙන කවුද? අන්නාර පටිඝ සිතෙනේ මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ සිත නිරුද්ධ වෙනකොටම ඒ සිතෙන් කරපු විඤ්ඤාති රූපය නිරුද්ධයි, බණිනෝකේ නිරුද්ධයි. දැන් වෙන සිතක් සිහි කර කර ඉන්නකොට Tamanට බැලපු සිතක් නෑ. ඔබට අනෙක් පැත්ත හැරලා විදසුන් නොවනින් බැලුවොත් බැලපු පුද්ගලයෙක් ඉතුරු නොවේ. හැබැයි හොඳට මතක තබා ගන්න, ඔබ කයේ අනාත්ම ස්වභාවය බැලුවොත් තමයි සතිපට්ඨානෙ වඩල අනාත්මයි කියලා කියන්නේ සිතෙන් ගිහින් කිරින් කරන්න බැරි මලමිනියක් බඳු ස්වභාවයෙන් යුක්තයි කය කියන අධ්‍යක්ීමකට ආවොත් විතරයි චිත්තචෛතික ධර්ම ටික හෙළිවෙන්නේ. එහෙම නැතිනම් ඒ චිත්තචෛතික ධර්ම ටිකෙන් කෙරෙන වැඩ ඔබ කයට ඇඳලා කෙනෙක් හිතනවා, කෙනෙක් කියනවා, කෙනෙක් කරනවා කියලයි හිතන්නේ. හ්ම් කියන එක තේරෙනවා. එතකොට යම් වෙලාවක කුණප කොටස් දහස් වශයෙන් බලලා ආහාර ප්‍රත්‍යෙන් හැදෙනවා කියලා බලලා උත්තරයක් ආවොත් කය මලමිණියකට උපමා තබාගෙන බින්දෙන මැටි බඳුනකට කුඹුකම කායෙම මිදිටවා කියලා කියන්නේ බින්දෙන මැටි බඳුනකට උපමා තබාගෙන මේ කය ආයු උෂ්ණ විඥාන කියන ධර්මතා තුන දුරු වුණාම කුණපකොටස් 32ක් තියෙන සතර මහා ධාතුන් යුක්ත කනගුණ ආහාරයෙන් හැදෙන කය විතරක් තනි වුණොත් පෙනෙයි. විඳින මෙති කලයක් බඳු ඉනේද කුම් උපමං කායමං විදිට්වා කියන වචනේ තේරුම ඔගලට තේරෙයි. මේ කය විඳින මෙති කලයක් වගේ නේද කියලා එක තැනමක් තිබිලා තුබු තැනමක් තිබිලා දිරලා කුණු වෙන ඕජස් ගලන නැතිකල යනවා මිසක ඒක නැගිටල තනියමල්ල හිතින් කින් කිරින් කරනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ මලමිනියකට හිතින් කින් කිරින් කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඔන්න ඔය අර්ථයේ හිතේ කොනක තබාගෙන මේ අර්ථය පහදලා ගැනීම තහවුරු කර ගන්නයි මේ කයක පුද්ගල සත්ව භාවයට පෙනෙන කයක මේ කුමක කොටස් 32ක් තියෙනවා කියලා ධාතු හතරකින් යුක්තයි කියලා මේ බලන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැදිලා ආහාර නැතිව නැති වෙනවා කියලා බලන්නේ කයේ තියෙන අවිඥානික අචේතනික ස්වභාවය තහවුරු කරගන්න සිටීම කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බැරි ස්වභාවයෙන් යුක්තයි කියන කාරණාව තේරුම් ගන්න. කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බැහැ කියන තේන තැනක තේරෙන තැනක මේ කයෙන් කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බෑ කියන උත්තරේ ගන්න. අන්න එහෙම ගත්තාම හොඳට කායගත සතිය අර්ථය තේරෙනවා. ඒ මේ අර්ථ මත අදහස් මතයි කෙලස් කියන්නේ. මම මතක් කරලා දෙනවා ඔබ බලන ක්‍රමයට නෙමෙයි කෙලස් කියන්නේ. ඔබ බලන්නේ ඇයි කියන කාරණාවටයි කෙලස් කියන්නේ කියන්නේ. මම මතක් කළා සමතියටත් නෙමෙයි කෙලස් කියවන්නේ, විදර්ශනාවටත් නෙමෙයි කෙලස් කියවන්නේ, සමති විදර්ශනා දෙකටවත් නෙමෙයි කෙලස් කියවන්නේ. මේ සමතිය වඩන්නේ ඇයි, විදර්ශනා කරන්නේ ඇයි කියන අර්ථය මතයි, මේක කරන්න කරන්න ඒ අර්ථය කියන්නේ සම්මා දිට්ඨිය මතයි, දර්ශනය මතයි මේ ආශ්‍රයයක් දුර වෙන්නේ. කරන දෙයට ආශ්‍රයයක් ගෙවන නම් මෙලහට මේ වගේ කයවල් සිය ගානකට ගෙවෙන්න වෙලා ඇයි එච්චර බලල ඇතිනේ අපි නේද? එතකොට නමුත් අපිට අර්ථයෙන්ම තිබුණා නම් මේ කරන්නේ මේ සදායි කියලා හැත්තම් සිය ගන්න ගියත් පාරක යෑම මත නෙමෙයි, මෙන්න මෙතෙන්ද යන්න ඕනේ කියන දැනුම මතයි අපිට ගමන අවසන් වෙනවද නැද්ද කියන එක තේරෙන්නේ. මෙන්න මෙතෙන්ද යන්න ඕනේ කියන දැනුම නැතුව අපි සිය දහස් ගණනක් ඇවිද්ද අපිට සම්පූර්ණ වෙන්නේ දෙරෙන්න අර්ථයක් තියෙයිද? ඒ වගේ ඔබ භාවනා කරන්න කායගත සතිය වඩන්නේ අර්ථවල අඩුකමයි මෙච්චර උත්සාහවත් වුණත් ප්‍රතිඵල නොලැබෙන හේතු ටික. නමුත් ඔබට පුළුවන් වුණොත් මේ කයි අනාත්ම ස්වභාවය, අචේතනික ස්වභාවය, අවිඥානික ස්වභාවය තේරුම් ගණ්ඩයි මේ රූපය රූපය ඇතිවීමත් නැතිවීමත් බලන්නේ කියන අර්ථය තියාගෙන ඔබ බලනකොට නොබෝ දිනකින් ඔබට රූපයට හිතන්න කියන්න කරන්න බෑ නේද කියන උත්තරයක් එනවා. ගැහුවට ගහන්න පුළුවන්, බැන්නොත් බයින්න පුළුවන් කියන මෙන්න ටිකින් ටික අතහැරන රූපෙට. මලමිනියකට බයින්න හදන මම මොනතරම් මෝඩද, මලමිනියකට ගහන්න හදන මම මොනතරම් මෝඩද කියන මට්ටම ටික ටික. ඉතින් මේ වගේ කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බැරි මලමිනී බඳු රූප ටිකක් කියලා දැකපු හිඳයි විසරදෝ බය නැතුව බුදුරජාණන් වහන්සේ මේ පිරිසිත එළඹෙන්නේ. රූපේ බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා, රූපේ ඇතිවෙච්ච හැටි දැක්ක නිසා, නැතිවෙච්ච හැටි දැක්ක නිසා මේ විදිහටම නැවත නැවත මේ විදිහට බලනකොට මේ රූපේ මේ ස්වභාවය ඉඳ සිටිනවා කියලා දකිනකම නිසා තමයි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියන්න බලයක් ආවේ. හැම රූපකම මිනිස්සු කියන තැන වගේම දෙවියෝ කියන තැනත්, බ්‍රහ්මයෝ කියන තැනත්, තිරිසංගත සත්තු කියන තැනත්, අපායේ නිර්සත්තු කියන තැනත්, ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ කියන තැනත් තියෙන ශරීර ටික කොහොම එකට එකතු වෙලා හසු වෙනවා. හැම ශරීරයක්ම හිතන්න බෑ, කියන්න බෑ, කරන්න බෑ අචේතනික වස්තු කියන උත්තරේ. දැන් ඔබට රණ්ඩු වෙන්න ගහගෙන ගන්න දෙවියෝ මිනිස්සුයෝ ප්‍රඥාව තිරිසංගත සත්තු මොකුත් අහුවෙන්නේ නැති වෙයි. ඊට පස්සේ දැන් ඔබට හම්බ වෙනවා, එහෙනම් කොහොමද මේ මලමිනිය කතා කරන්නේ? රූපේ මලමිනියක් නම් කොහොමද ක්‍රියා කරන්නේ කියන උත්තරේ ආවහම තමයි අර මම මුලින් කිව්වේ තරහ කෙනෙක් ඇති වුණා මට අහවල බැන්නා කියලා අමනාප පුද්ගලයෙක් සිහිගෙනකොට ඔබ කායගත සතිය වඩලා තියෙනම ඔබට යමනාපකම් පවත්න්න බැරි වෙන්න ඕනේ. ඒ ධර්මතාවයේ ශක්තිය ඔබේ හැකියාව නෙමෙයි, ඔබ හැමදාම නොහැකි, ඔබට නොහැකියාවක් තිබුණේ. ඒ නිසයි සසර ආවේ. ඒ ඔබේ ඔබට නොහැකි බව, ඔබේ නොහැකියාව දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේ ඔබ හැකියාව ඇත්තේ, ඔබට හැකියාව දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. මේ ධර්මයෙන් කලේ ඔබ හැකියාවක් ඇත්තේ කළා. එතකොට මෙන්න මේ සතිපට්ඨාන වැඩුවහම සතිපට්ඨානේ වඩපු එකේ බලය ඔබට පුළුවන් අමනාප අරමුණේ අමනාප නොවේ. ඔබ ධර්මන්ත සතර සතිපට්ඨාන ආනිසංස මොකක්ද කියලා, කොච්චරද කියලා, කොහොමද කියලා. සතර සතිපට්ඨාන වඩන කෙනෙකුට පුළුවන් කියලා කියනවා පිළිකුල් අරමුණේ නොපිළිකුල් වෙන්න, පිළිකුල් අරමුණේ පිළිකුල් වෙන්න, නොපිළිකුල් අරමුණේ නොපිළිකුල් වෙන්න, නොපිළිකුල් අරමුණේ පිළිකුල් වෙන්න, පිළිකුල් අරමුණේ පිළිකුල්වත් නොපිළිකුල්වත් ඉන්න, නොපිළිකුල් අරමුණේ පිළිකුල්වත් නොපිළිකුල්වත් ඉන්න, නොපිළිකුළු පිළිකුළු නැති අරමුණේ පිළිකුල්ව ඉන්න, නොපිළිකුළු පිළිකුළු නැති අරමුණේ පිළිකුල්ව ඉන්න, නොපිළිකුළු පිළිකුළු නැති අරමුණේ නොපිළිකුළුද පිළිකුල්ද ඉන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට තව මේක තියෙන ප්‍රබිදු කුඩා ඕන විදිහේ ඉන්න පුළුවන් සතිපට්ඨාන වල කාට මේ පම්මෝ ගහලා ඉතාම පිළිකුල් අරමුණේ සතිපට්ඨාන වලට ඒ අරමුණේ පිළිකුල් නැති වෙන්න පුළුවන්. මේ ලෝකය බොහෝම ප්‍රියයි මනාපයි කියන අරමුණේ සම්පූර්ණ පිළිකුල් සහගත වෙන්න පුළුවන්. පිළිකුලේ වුණනම් පිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුල්වත් ඉන්න පුළුවන්. පිළිකුල්ද නොපිළිකුල්ද දෙකටමපත් නොවි උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. නොපිළිකුල් අරමුණේ පිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුල් නොපිළිකුල්වත් පිළිකුල්වත් නැතුව උපේක්ෂාසහගත ඉන්න පුළුවන්. එච්චරයි කියාවක් ඉන්නවනේ. ඉතින් හොඳයි, ඔබට වැන්නා කියලා සිහි වෙනකොට ඔබට භාවිත කරපු කායගත සතිය ඉදිරිපත් වුණා. ඔබට ඔබෙම ප්‍රශ්නයක් විමසිය හැකි. අහවලා මට දැනෙන නේද කියලා ඔබේ හිතට රූපයක් ඔබේ හිතින්ම පෙන්වනකොට අනේ මම දැනගත්ත පුරුදු පුහුණු කළ විදිහට නම් රූපයක් හැදලා තියෙන්නේ මෙහෙම. ඒ රූපෙ තියෙන්නේ මේ කොටස් මලමිණියකට බඳු උපමාය. මලමිණියකින් වැනුම් අහලා තියෙනවද මම කියලා තමන්ට තමන්ගේම හිතුවේ. අද රළු වැඩි නම් ඔහොම හිතන්නවත් ඉඩ නැහැ. නමුත් ඔබ සතිපට්ඨානේ වඩනකොට අර වගේ ගැටෙන අරමුණක් එන දෙද්දි මේ වගේ විමසන්න පුළුවන් මට්ටමට ගෙනත් දෙනවා ඔබට සතිපට්ඨානේ වඩන කමෙන්. ඊට පස්සේ සතිපට්ඨානේ වඩන කමෙන්ම ගැටෙන අරමුණේ විමසන්න පුළුවන්කම ගෙනත් දෙනවා. විමසනකොට ඒ අරමුණෙන් පටිඝ දුර්ගලම දාන. ඊට පස්සේ ඔන්න දැන් කයෙන් නම් බැනලා නැහැ පුද්ගලයා දැන් බැනපු කෙනා කියලා කයට තබන්න බැරි වෙනකොට එහෙනම් බැන්න කියපු දෙය නැහැ කියන්න බෑ කුච්චේද. එහෙනම් බැන්න කියපු දෙය උනේ කොහොමද? ඌදී උන් විදිහට දක්න සම්මාදිට්ටි. එතකොට දකිනවා එහෙනම් මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ යම් විලාවක පටිඝ සහගත සිතක් උපන්නාම දේශ සහගත සිතක් උපන්නා ඒ සිතේ ඇතිවෙන චේතනාව මත බණීමේකින් චේතනාව මත වචන පිටකලා නම් බැන්නා. ඔන්න දැන් බැන්නා කියන තැනක සිද්ධාන්තයේ කලේ පෙන්නනවා සිතක ඇතිවෙන පටික සිතක ඇතිවෙන චේතනාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනහං වික්ඛවේ කම්මං වදාමි චේතිත්ව කම්මං කරෝති කායෙන වචන මනස. මහණෙනි මම චේතනාව කර්මය කියලා කියනවා. යමෙක් හිතින් හිතලමයි හිතන්නේ, හිතින් හිතලමයි කියන්නේ, හිතින් හිතලමයි කරන්නේ. එහෙනම් හිතන බව, කියන බව, කරන බව කරන්නේ කයින්ද හිතෙන්ද? හිතේ. ඒක එබඳු හිත පවතිනට උපකාරක ධර්මයක් කය වුණාට මේ පුටුවේ ඉඳගෙන මම ඕගලන්ට දැන්නා බණින් මට බණින්ද ඉඳගෙන ඉන්න පුටු උපකාරයි. අපිට මේ මට බැන්න නේද කියලා ඕගොල්ලෝ මේ පුටුවට ගැහුවොත් හරිද? පුටු ඕගොල්ලන්ට බැනලා තියෙනවද? පුටුව අචේතනික වස්තුවක් නෙවෙයිද? පුටුව වගේමයි කය. පුටුවේ හිඳගෙන බණින මම වගේ තමයි කය ඇතුළු කරගෙන පවතින හිතේ තියෙන චේතනාව මත බණිනවා කියන එකට කියනවා වචී විඤ්ඤාති රූපය කියලා. ඒ චේතනාවෙන් උපදන රූපෙට කියන වාචී විඤ්ඤාති රූපය. ඒ සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට ඔබ දැනට ඔය මට්ටමට බලන්න පස්සේ මේ කය හොඳටම අනාත්ම වුණාම ඒ පටික සිතක් ඇති වෙන්නේ කොහොමද කියන එකටත් ඔබට හඳුනා නාම රූප නිසා විඥානං කියන උත්තරය එනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම පිටේ ඉඳන් අභ්‍යන්තරට එන සංඥා පරිණත ඔස්සේ තමයි සිත ආපහු වැඩ කරන්නේ. අපි දෙකමඩ කිව්වොත් දැන් ෆොටෝකෝපි මැෂින් එකක් වගේ එකකට ඔගොල්ලෝ කඩදාසි කොලයක් තිබ්බහම කොලිය ඇතුළට ගන්නව නේද? ඇයි එහෙම වෙන්නේ? අර ඉස්සරහ තියෙන රෝද දෙක සෙන්සර් සංඥා නිකුත් කරනවා. අප මේ කඩදාසියක් ලං කළාම මේක හැපුණ දැන් මේ රෝදේ කරකවන්නේ කියලා සංඥාවක් ඇතුළට නිකුත් කරනවා. එතකොට එතන විද්‍යුත් ශේෂ්ත්‍රය කරා මොකද කරන්නේ? කරන්ට් එකකින් මේ වීල් එක රෝදේ කරකවන කරකවනකොට කොළිය ඇතුළට එනවා. එතකොට කොළේ කරකවන බව උනේ ඇතුළෙන් කොළේ කරකවන්නේ කියලා බලන්නේදී එළිය. ඒ වගේ ඔබේ ඉදිරි පිටට යම කම්බුනහම අරමුණ විඳිල්ල හඳුනලා මෙන්න මෙහෙම ධර්මයක් ආවේ කියන ෆයින්ඩේ හිතට ලැබෙනවා. ඊට පස්සේ හිතින් හා එහෙනම් ඒකට මෙහෙම හිතන්න මෙහෙම කියන්න මෙහෙම කරන්න කිව්වම ඕන මැෂින් එක ක්‍රෝධ කරපොනෝගි ඕන වචන කතා කරන ඕන ක්‍රියාත්මක කරන මේ අතට. ඔහොම සිද්ධි ටිකක් වෙන්නේ මේ ආයතන ටිකෙන්. ඉතින් මට ඕනේ ඊට පස්සේ දැන් අපි කින් ඔබට ගැහුවා කියන යමේ සිහි වුණු තරහ සිතක් ආවෝ මට ආවල් මිනිහා ගැහුවා මෙච්චර කාලෙකට ඉස්සෙල්ල ගැහුවා මෙහෙම මෙහෙම වචන කීකිය ගැහුවා නැත්නම් මේ විදිහට මේ පොල්ලකින් ගැහුවා නේද තුව ආයුධයකින් ගැහුවා කියලා ඔබට තරහ සිතක් ඇති වුණා. ඔබ සතිපට්ඨාන වඩලා තියෙනන් වෛරය ඔබලඟ රැඳෙන්න බෑ. ඔබ සතිපට්ඨාන වඩන කෙනෙක් නම් මේ ශාසනය පිට ලැබුණු කෙනෙක් වෙන්න ඕනේ. පිට ලබාගත් කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ සෙවණට ආපු කෙනෙක් ඔබ. ඔබ අනිත්‍යට වඩා වෙනස්. ඔබ සතර අපායට යන මාර්ගෙන් ටිකෙන් ටික ඈත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ දීර්ඝ සංසාරේ බොහෝ දුර යන අයට වඩා ඔබ වෙනස් කෙනෙක් වෙන්න ඕනේ. අහවලමට ගැහුව නේද කියලා ඔබට හිතෙනකොට ඔබ කායගත සතිය වැඩුවා නම් ඔබට ශනිකව අහවලමට ගැහුවා කියලා පෙනෙන ශරීරයට ඔබ මෙති භාවිත වෙච්ච මනස දෙවිය යුතුයි. ඔබ ඔබම ප්‍රශ්නයක් ඇති යුතුයි. ඔබ කායගත සතිය වඩලා තියෙනවනේ. මලමිනී වලට පුළුවන් ද කාටවත් ගහන්න? මම මලමිනී වලින් ගුටි කාලා තියෙනවද? මලමිනී කාටවත් ගහන බවයි ආරංචියක්වත් මට තියෙනවද කියලා ඔන්න විමසලා බලන්න. ඔබට තේරෙයි මලමිනියකට ගහන්න මලමිනියක තියෙන කෑලි ටිකයි මලමිනිය හැදුණු ටිකයි තමයි අපි මේ ජීවත් වෙන්න සරිගෙන් දෙන්නේ. ඒ බලලා ඒවං කායෝ ඒවං භාවි ඒවං අනුත්තෝති. මේ කය ඒ කය වගේ ඒ කය මේ වගේ කය වගේ තාම ඒ ස්වභාවයෙන් පත් වෙලා නැති කම විතරයි තියෙන්නේ. එන් ආපු දල උත්තරයක් රළු උත්තරයක් සටහනක් තියෙනවා. කයට හිතන්න කියන්න කරන්න බෑ. ඉතින් කයට හිතන්න කියන්න කරන්න පුළුවන් නම් මලමිනී කියලා යමක් ලෝකෙ තියෙයිද? කයට හිතන්න කියන්න කරන්න පුළුවන් නම් මලමිනී කියලා යමක් ලෝකෙ ඉතුරු වෙනවද තියෙනවද? නැත්නම් මේ දෙවට කියන්න හිතන්න කියන්න කරන්න පුළුවන්. කයට හිතන්න කියන්න කරන්න බැරි හින්දා නේද මලමිනී කියලා යමක් තියෙන්නේ? එහෙනම් මේ කය තිබදුයි මට අහවලා ගැහුවා නේද කියන උත්තරේ ඔබට සිහි වෙනකොට නැත්නම් යම් කෙනෙක්ව පුද්ගලෙක්ව සිහි වෙනකොට ඔබ බුදුහාමුදුරන්ගේ සේවනට ආපු කෙනෙක් නම් වෛරයෝ රැඳෙන්නේ ඔබට සතිපට්ඨාන සිහි වෙනවා. අනේ කයට හිතින් කියින් කියින් කරන්න බෑ. මොකද ඒකේ තියෙන්නේ කුණු කොට 32 ධාතු හතරක් කනගුණාහාරෙ නේදලා තියෙන්නේ. හොඳයි එහෙනම් මේ ගැහුවා කියන එක උන්නේ කොහොමද? තමන්ට ඊගාට දෙවන දිනුවක් තියෙනවා. ඒ කය එහෙම පෙවුනහම දෙවනි අධියරක් තියෙනවා තමන්ට යන්න. නෑ කියන්නේ හොඳයි එහෙනම් ගැහුණා කියන එක උනේ කොහොමද? ගැහුවේ නැද්ද? ආ ගැහුවා නම් ගැහුවා කියන එක උනේ මෙහෙමයි. නෑ කියනවා නෙවෙයි. උනේ මෙහෙමයි. මොකද්ද? යම් කලක පටිග සහගත සිතක් උපන්න නම් දේශ සහගත සිතක් උපන්න නම් ඒ සිතෙන් ගාහමි නැත්තම් කරමි කියන චේතනාව මත උපද්දපු කාය විඤ්ඤාති රූපයෙන් මේ කය සෙලුණා නම් කය යමක වැදුණා නම් දැන් ඒ සිත නිසායි සිතෙන් උපද්දපු ගතිය නිසායි මේ කය සෙලවිලා මේ ශරීරය වැදිලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් දෝෂිකාගෙද කය ඒ විදිහට සොලවපු සිතේ එහෙනම් මේ දෝෂිතිය හුලඟින් මෙහෙයවන ලද දී කෑල්ලක් අවිල්ල ඔබලගේ ඇඟේ වැදුනොත් දැන් දෝෂිකාගෙද දී කෑල්ලෙද හුලඟද කෙටියෙන්ම බැලු දී කෑල්ලක් නම් කොහොමත් මුකුත් කියන්න බැහැ මොකද යන්නේ දැන් ඒක පාක් කරලා යොත්තු හුලඟට තමයි එනවා නම් එන්නේ දෝෂේ නේද ඒ හුලඟ එහෙම නොවුනා නම් මේ දී කෑල්ල ඇවිලංගේ වදීද අනේ ඉතින් හුලඟට ගහන්න බයින්ද කියලා බැලුවොත් ඒ හුලඟක් නෑ දැන් එන ගිහින්. එතකොට ඉතින් ගහන්න තැනක් විතර වෙන්නේ. ඒ වගේ අහවලා මට කම්බුල් බාරක් ගැහුවා, අහවලා මට පයින් ගැහුවා, අහවලා මට මේ පොළු කැල්ලෙන් ගැහුවා කියලා ඔබට පෙන්නයි නම් අවියාවද කෑලි බෑලි රූප ටිකක් පෙන්නයි නම් ඔබ දන්නවා මේ හැම රූපයක්ම මහ භූත උපාදාය රූප චේතනික එහෙනම් මේ රූප සෙලවුනේ ඇවිල්ලා වැතුනේ හෙලවුනේ කොහොමද ඒ කය ඇසුරු කරගෙන පවතින සිටි ඇතිවෙච්ච පටිග සිටි ඇතිවෙච්ච චේතනාව මත උපද්දපු අරගෙන චිත්තගිරිය වායුවේ සිතෙන් ඇතිවෙච්ච වාචී විඤ්ඤාති රූපේ නැමති වායු ධාතු රූපේ උදා කරගෙන මේ කය සෙලවුනා නම් වැදුනම එහෙනම් මට අහවලා ගැහුවා කියලා සිහි කරන්න වෙන්නේ ඒ කය මෙහෙවපු හිතටයි හිතේ ඇතිවෙච්ච චේතනාවටයි. අනේ එහෙම බලනකොට දැන් එතන රුවන්වැලි සෑය ආරමුණු කරගෙන සාදු කියනවන දැන් මම ගැහුවා කියන තැනක මනුස්සයා දිහා සිහි කරනකොට සමහර විට ඒක ඇසුරු කරගෙන පවතින හිතේ මේ වෙලාවේ රුවන්වැලි සිහි කරගෙන සාදු කියනවා ඇත. එතකොට දැන් මට ගහපු පුද්ගලයා කයෙන් ලැබෙන්නේ නැහැ. අර පටිග සිතත් ඒ සිතෙන් උපද්දපු විඤ්ඤාති රූපත් නැහැ. මං ගහන්නේ කාටද? මං ඒ අසත්පුරුෂයි කියලා කියන්නේ නැද්ද? දැන් රුවන්වැලි සෑය සිහි කළ ඇති වෙන කුසල චේතනාව මත මල්වට්ටිය කරන යනවා වුණොත් එතකොට දැන් ඒ එකම කය අපිට හොඳට නරකට දෙකට උදව් කරගන්න පුළුවන් වෙන්නේ ඇයි? මනෝ කුබංගම ධම්මා මම සෙට්ට මනෝමය මනසාචේ පදුට්ටේන භාසතිව කරෝතිවා ඊගට අනේ ටිකෙන් වෙන මනෝ කුබංගම ධම්මා මනෝ සෙට්ට මනෝමය මනසාචේ පසන්නේන භාසතිව කරෝතිවා මනස සියලු ධර්මයන්ට පෙරටුව ගමන් කරනවා සිතින්දු පුදවන්නාද වෙනවා සිතින් ක්‍රියා කරන්නාද වෙනවා යමේ පවිත සිතින් හිතයි නම් කියයි නම් කරයි නම් කරත්තේ ගොන්නුංග පිටපස්සේ බඳ පොරෝ දෙනා වගේ දුක එයා පිටපස්සේ එනවා හිතේ ඉද්දෝසෙ මනස සියලු සිතින් වලට පෙරටුව ගමන් කරනවා සිතින් උපදවන්නාද වෙනවා සිත ක්‍රියා කරන්නාද වෙනවා යමේ ප්‍රසන්නෝ මනසින් හිතයි නම් කියයි නම් කරයි නම් තමන් මාත හැරලා නොවන ඡායාව වගේ ඡායාවන් පායන හැමදෙල තමන් මාත හැරලා යන්නේ නැහැ වගේ ඒ කුසල ධර්ම තමන් මාත හැරලා යන්නේ නැහැ බලන්න මං කොහොමද අසත්පුරුෂය කියලා කයක් දිහා බලන්නේ මම කොහොමද සත්පුරුෂය කියලා කයක් දිහා බලන්නේ කය සත්පුරුෂය ධර්මයටත් අසත්පුරුෂ ධර්මයටත් උපකාර කරමින් අචේතනිකව භවති ඒකයි ඔය කය අභිධර්ම ඉගෙන ගත්තාම අපිට තව හොඳ දේවල් ඉගෙන ගන්නයි කය කියන්නේ නේ වාචේ නාපචේ ගාමි ධර්ම පිළිහිම පිණිස පවතින්නේ නැත් නේ දියුණුව පිණිස පවතින්නේ නැති ධර්මයක් කය කියලා කියන්නේ ඉතින් මේ කය ඔබ රූපං අබ්බඤ්ඤාසෙන් රූපෝ සමුදයං අබ්බඤ්ඤාසෙන් රූප නිරෝධං අබ්බඤ්ඤාසෙන් රූප නිරෝධමෙන් පටිපදං අබ්බඤ්ඤාසෙන් රූපය රූපය තිබීමත් නැතිවීමත් ඔය අර්ථයෙන් බැලුවොත් නොබෝ කලකින් මේ ලෝකේ හිතපු කියපු කරපු දේවල් එක්ක ඔබ පැටලෙන්නේ නැහැ. ඒව ඇත්ත වෙන්නේ නැහැ. ඒ හැමතැනකම සිහිය තබන්න තබන්න ඔබ මේ ලෝකෙ හිතෙන් කියින් කිරින් එක පැටලෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ලෝකෙ ඔබට ඇත්ත වේගෙන එනවා ටික ටික. හිත සමාධි වෙනවා. ඔබට මේ රූපෙන් සම්පූර්ණ මිදෙන්න පුළුවන්. ඒ මිදීම ඔබේ සුවිමුක්තිය. ඔබට වට්ටන් තිසනත්ති පන්නේ පන ඔබට කාම වට්ටේ පනවන්න පුළුවන් කමක් නැහැ කවදාවත් ඉදාට. එදාට අද මම අනිය මාර්ගයෙන් පෙන්වන එබඳු කය ඇසුරු කරගෙන උපදින සිතේ ඇතිවෙන චේතනාව මත කය වචන පිට කරනවා කායික ක්‍රියා වෙනවා කියලා අද නාම ධර්ම ටික හාත්පස පිළිසිඳ පෙනෙන්නේ නැති මට්ටමක තියෙන්නේ අන්න ඒ ටික හොඳට පේනවා. එදාට ඔබට ඉති වේදනා ඉති සංඥා ඉති සංකරණ ඉති විඥාන කියන මේ ධර්මයන්ගේ එකක් වූ ධර්මතා ටික ඔක්කොම පෙනේ. එහෙම දැකපු දවසට ඒ ධර්මයන්ගේ කලකිරුණ නොවෙලා ඔබේ මනස මිදේ. මිදුනහම ඔබ සුවි මුක්ත වෙනවා. මනාකොට මිදුන වෙනවා. කේවලිනෝ වෙනවා. කල කිස ඇත්තෝ වෙනවා. වට්ටන් තේසන්නත් පණිපන ඔබට පණවන්න වට්ටයක් නැහැ උපදිනවා. ඉතින් මෙතනදී හොඳට මතක තබා ගන්න ඕනේ කයි අනාත්ම ස්වභාවයේ සිත නොපිහිට කය අචේතනික වස්තුවක් මලමිනියක් බඳු වස්තුවක් කියන අර්ථයට ඔබ නොපෙමින චිත්තජයසික ධර්මියෝ ගැන විමසනෝ දැනගන්නෝ අනිත්‍ය බලනවා කියන එකක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම වෙනවා නම් අදත් පුළුවන් වෙන්න ඕන. ඔබ රූපය පිසින නොදකිනකොට චිත්තජයසික ධර්ම උදව් කරගෙන කෙරෙන සියලුම ක්‍රියාවන් ඔබ මනින්නේ කායක තියනයි. නම් යම් කලක ඔබ කය සිතින් කියින් කිරින් කරන්න බැරි මලමිනියක් බඳු ස්වභාවයක සිත තබාගෙන මලමිනියක් බඳු ස්වභාවයෙන් යුක්තයි කියන අර්ථය පහද ගැනීම සඳහා කායගත සතිය වැඩුවා නම් ඔබට උත්තරයක් එනවා. කය හිතින් කියින් කිරින් කරන් බැරි නම් අචේතනික වස්තුවක් නම් මේ බඳු නම් කොහොමද මේ කය ඉදිරියෙන් න්යා බහු වෙන්නේ කොහොමද වචන පිට කරන්නේ පිට වෙන්නේ කියන අදහසක් ඒ දෙවනි ප්‍රශ්නයක් ඒ. එතකොට ඔබට පැහැදිලි සියුමන්සලක නගර හිමියෙක් ඉන්නවා කියලා අපි කිව්වේ අකින්සකෝපම සූත්‍රය. ඒ වගේ මේ විඥානය නැමැති නගර හිමියා වෙන්නේ මේක. මේ නගරෙට මුකුත් තේරෙන්නේ නැහැ අචේතනිකයි. ඇස් ඉදිරි පිටට එන රූපය හිතෙන්ම විඳලා හිතෙන්ම හඳුනලා ඊට අනුවම හිතලා ඒ පේන දෙයට තමම්ම හිතලා මේ අහවල් කෙනා ඉන්නේ එයාට මම මෙහෙම කියන්න ඕනේ කියන චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව නිසා වචන කතා කරනවා. මේ ඇහැ හිතට අරමුණු ගන්න උපකාරයක් වුණා. උපන් චේතනා ටික සිතෙන් උපන් චේතනාවෙන් මේ වචනේ විඤ්ඤාප්ති රූපය හැඟවීම පිට කරගන්න කල උපකාරයක් වුණා විතරයි. පින්මුතුනි ඩිංගයක් ඇතුලේ ටිකක් දිගට තියෙන ඩිංගයක් ඇතුලේ අපි මොනවා හරි ශබ්දයක් කළොත් ඒ ඩිංගේ තියෙන විත්තිවල හැපිලා 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 ඒ බින්ගේ කටින් හඬ එළියට පිටවේ. ඒතර බිත්ති වල හැපිලා හැපිලා පිටත් හැපෙන හැපෙන ආකාරයෙන් මත හඬ වෙනස් වෙන්නේ. ඒ වගේ මේ වචන කතා කරන කොට කතා කරන්නේ කුසල් සිත් ඇත්තෙහි කුගේ හෝ අකුසල් සිත් ඇත්තෙහි කුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තෙහි කුගේ චේතනාව මත යම් කතා කරන්නේ කියන වචේ විඤ්ඤාති රූපයක් ඇති වුණා නම් ඒ රූපෙන් උපත්තු වායෝ ධාතුව මේ ශරීරේ එක 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 තැන් වල හැපිලා අර බින්දයක කටෙන් පිට වෙනවා වගේ මේ මෝ සිතුරෙන් එළියට එනවා. ඒ සිතෙන් ඇති කරගන්න වාතය ඇවිල්ලා හැපෙන තැනත් අපි නම් කරනවා. ඔට්ටජ කියයි, දන්තජ කියයි, තාලුජ කියයි, මුරුදජ කියයි, කන්ටජ කියයි, මේ වගේ හිත හැප ඇවිල්ලා ඒ වාතවල ස්වභාවය හැපෙන තැනත් හැපිලා පිට වෙන තැනත් අපි නම් කරනවා. එක එක බින්ගෙවල් වල සිවිය ප්‍රසාදයන්ගේ වෙනස්කම් මත හඬවල් වල වෙනස්කම් මේක යමෙල්කම් තියෙනවා. නමුත් කුමන ආකාරයකට සද්දේ, ඒ කියන්නේ සද්දේ චිත්තජ රූපයක් කියලා කියන්නේ සිතින් ඇති කරගන්න විඤ්ඤාති රූපය නිසා පත්තු වායු ධාතුවේ පිටවීම තමයි වචනේ කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ බැන්න කියලා බයින්නේ හිත එබඳු වාක්‍යයක් පිට කරන්න පුළුවන් වෙච්ච සිතේ ඇතිවිච්ච චේතනාවකද දැන්න කියන්නේ, නැත්නම් වාක්‍යෙටද දැන්න කියන්නේ? එහෙම නැත්නම් අර බින්ගෙට, නැත්නම් අර කටට සතර මහා ධාතු නැදුණු අචේතනික රූපෙටද ඔගොල්ලෝ දැන්න කියන්නේ? දැන් ඔයගලන් සිහි කරන්න පුළුවන් අය ඇතිනේ මට අහවලා බැන්න බැන්න කියලානේ. සිහි කරන්න පුළුවන් අය සිහි කරලා බලන්න කොතෙන්ද කාටද බැන්නේ, කවුද බැන්නේ කියලා. ඒ වගේම තමයි මම අහවලට දැන්නන්නේ කියලා තවන්ට පසුතැවිලි වෙන්න තියෙන එකක් නෑ. මෙතනද මේ කයට බයින්න බෑ. මේ කය තමන්වත් පේනවා. කනබුන ආහාරයෙන් ඇදුණු කුණු කොටස් 22කින් යුක්ත සතර මහා ධාතුන් යුක්ත ශරීරයක් මේ තමන් කියන තැනද තියෙන්නේ. මේ කයත් උපමායි තමන්ට බලමිනියක් බඳුයි, අචේතනිකයි, අවිඥානිකයි. යම් වෙලාවක මෙතන ඉදිරියෙන් පෙනෙන රූපය හෝ සද්දේ හෝ ගන්ධේ ආරභය ඒකයි. අකුසල සිතක් නම් රූපාරමණං වා සද්දාරමණං වා ගන්ධාරමණං වා රසාරමණං වා පොට්ටබ්බාරමණං වා ධම්මාරමණං වා යං යං වා පනාරබ්බ. ඔන්න ඇත් ඉදිරි පිටට ආපු රූපය නිසා ඔබේ මේ සිතේ චේතන දැන් කය අසුරු කරගෙන කය බලන්නේ වගේ නිකුත් දන්නේ ඇතුළු කරගෙන පවත සිටේ. අහවල් කෙනා ඇවිල්ලා තියෙන්නේ නේද? මට ඉදා මෙහෙම මෙහෙම කියපු කෙනා නේද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔබට සිතක් පහළ වුණොත්, ඔය මිනිහට හොඳයන් දෙකක් කියන්න ඕනේ කියලා ඔබට චේතනාවක් ඇති වුණොත්, ඔය චේතනාව නිසා ඔබ ඇති කරගන්න වායු ස්වභාවය මේ කටින් පිටවේ. එතකොට ඔබ ඒක දැක්කොත් දැන් මම අනේ මේ ධර්මයේ හිතනකොට ඒ සිතත් ඒ සිතින් උපදපු රූප ටිකත් නෑනේ. දැනපු මම කියලා මින්මත් තබන්න බෑ දැන්නට මේ කයට. ඒ සිතත් නිරුද්ධ වෙලා සිතින් උපදපු රූපයත් නිරුද්ධ වෙලා දැනපු මාව ඉතුරු කරගෙන දුක් වෙන්න ඔබට වෙන්නේ නෑ. වැනපු අනුත්තය ඉතුරු කරගන්නා වගේම වැනපු තාව තමන්වත් ඉතුරු කරගෙන දුක් වෙන ලෝකයක් තුල වැනපු තමන්ව ඉතුරු කරගෙන දුක් නොවෙන තරම් ඔබට වාසනාව ලැබේ. ඔය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේ අභිනන්දනය කරන්න එපා, අනාගතයේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ඔබ අතීතයේදී ඔබට දැකපු අහපු දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්කම තියෙන අතීතේ ඔබ හිටියා. දැනුම් අහන කෙනෙක්, දැනපු කෙනෙක්, දැනපු ඔබ ඉන්නවා නම් වර්තමානයේ මේ කය මේ සිත පරිහරණය කළාට අතීත ඔබ නිරුද්ධ වෙලා නැහැ. ඒ දැනපු අතීත ඔබ මරණාසන්න මොහොතේ ඔබේ මනස ඉදිරියට එයි. ඒ නිසා අතීතයේ පිළිසිතු කළ යුතුයි. මම කියන දේ තේරෙනවද? එතකොට ඔබට පුළුවන් නම් මම බැන්න නේද අහවලාට කියලා පසුතැවිලි වෙන සිත නැති කරන සතිපට්ඨානෙට හිත තබලා ඔබතුමුන්ගේ රැකවරණ ලබා ගත කෙනෙක්. ඔබ මේ අපි උත්සාහය මරණයෙන් පස්සේ නෙවෙයි මේ ජීවිතයේම නිවිල සිසිල් වෙන්නයි බුදුහාමුදුරුවෝ ඔබටත් මටත් මඟ පෙන්වන්නේ. සසර ගමන ලෙහෙසි නෑ, පහසු නෑ, කවුරුත් දක්ෂ නෑ, පණ්ඩිත නෑ. සංසාර ගමන යනකොට වැරදි නොවෙන්න පිළිසිදු අය කවුරුවත් නෑ. අපි ඔක්කොමලාතින් එකම විදිහට වැරදි වෙන්න පුළුවන් එක ගොඩක ඉන්නේ. ඒ ඔබේ වරදවත් මගේ වරදවත් නෙවෙයි, අවිද්‍යාව ඇති කෙලෙස් වල ඇති. ඉතින් එබඳු කෙලෙසුන්ගේ යුක්ත ලෝකයේ හැම වෙලාවෙම හැදිලා තියෙන්නේ පසුතැවිලි වෙවි, කළ දෙයට පසුතැවිලි වෙවි, කරන්න තියෙන දෙයට කරන්න පුළුවන් බැරි වෙච්ච දෙයට දුක් වෙවි මේක තමයි. නමුත් සතිපට්ඨානේ ගුණ නාමයක් තියෙනවන්නේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. සතිපට්ඨානේ ගුණාමයක් තියෙනවා. මොකද්ද? ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ශෝක කිරීම වැළපීම ඉක්මවන්න පුළුවන්, දුක් දුම්නස් නැති කරන්න පුළුවන් මේ සතිපට්ඨානේ. අනේ මගේ අතින් මේ වචනේ කියවුණා නේ කියලා ඔබට ඇතිවන දුම්නස්ස සතිපට්ඨානෙන් නැති කරන්න බෑයිද? ඒක සතිපට්ඨානට අයිති නැද්ද? නැති කරනව නම් කොහොමද නැති කරන්න පුළුවන් වෙන්නේ? අතීත ඔබව නැති වුණා නම් අතීත ඔබව පිළිසිඳ දක්වන අතීත ඔබ බැනු පිළිසිඳ දක්වන ඔබට මේ දුක නැති කරගන්න පුළුවන්. මම මේ කතා කරන ටික බොහෝම නුවණින් දැක්ක යුතු. ඒ වගේම මේ යම් සත්‍ය කූඩෙල්ලෙක් වගේ වෙන්න වෙනවා. මේ සත්‍යය දැක්කම මේක එළිලා වෙන්න වෙනවා. මේක අතහැරියොත් අතහැරුණම තමයි. ඒ කියන්නේ ගන්න එක දෙති නෑ. නමුත් හැමදාම එහෙම එන්න ඕනේ නෑ. ටික දුරක් වමනාවිම මේ එක විතර්කණය කරනකොට 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 ඒක ඔබට කොහොම පහසුවෙන් කළ හැකි දෙයක් වෙනවා. අපහාසයෙන් කළ හැකි දෙයක්, අනුස්සහයෙන් කළ හැකි දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගැහුවා, බැන්නා, උනා කියලා සිතුවිලි සිහි වෙනවත් එක්කම නිරායාසයෙන් මේ මානසිකාරය එනවා. යම් දවසක් තියෙනවා ගැහුවා, බැන්නා, මම මෙහෙම වුණා, මට මෙහෙම කළා කියන සිත් උපදින්නේ නැති මට්ටමක් යනවා. යම් දවසක් එනවා මොන හේතුවක් නිසාවත් හැඟීම් මාත්‍රයක්, ඒ කියන්නේ සිහි කළවත් ඔබට ගන්න බැරි දිනයක් එනවා. මම අහවලට බැන්න නේද කියන එක සිහි කළවත් ගන්න බැරි දවසක් එනවා. ඒ කිවි සිහි කරද්දි අහවලට බැන්න නේද කියලා ඔබ සිහි කරද්දි අහවලට බැන්න කියන බැනුමයි අහවලයි කියන දෙකම හරියට අතේ තියෙන නෙල්ල ගෙඩිය කාපස පෙනෙනවා වගේ ඔබට පෙනෙනවා ඉවරයි. ඔබට බැනුම නැහැ. ඔබ බැනුම මිදිච්ච කෙනෙක්. ඔබට බයින්ද කෙනෙක් නැහැ. වනන්ද කෙනාගේ මිදිච්ච කෙනෙක් වෙනවා. සීති භූතෝස්මි නිබ්බුතෝ කියන තැන ඔබට කියන්න පුළුවන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ හතර ආකාරයෙන් පිරික්සින දැක්ක දවසේ මොන සම්මා සම්බුද්දයි කියලා දේශනා කළේ නිකන් නෙමෙයි. මේ ඒ මහෝත්තමයන් වහන්සේගේ මහා ප්‍රඥාවට සාපේක්ෂව අපිට කියන්න තියෙන්නේ අපි දන්නේ මොනවද? මේ තරම් අභයටයක් කෝටි ප්‍රකෝටි ගානක් පැළුවත් එයින් චුට්ටක් තරම් මතයක් නැති ඝනයකට කියද්දිත් අපිට මේක විය හැකියි කියලා තේරෙනවා නම් සිහි කරනකොටත් ඒකේ සැනසෙල්ල දැනෙනවා නම් ඒ මහා කාරුණිකයන් වහන්සේගේ ජීවිතය මේ ධර්මතා හතරේ පූර්ණ අවබෝධයෙන් මොනතරම් කෙරෙන්නේද කියලා කාරණාව සිහිපත් කර ගන්න. ඉතින් චිත්තජෛතික ධර්මයන්ගේ අනිත්‍ය බලනවා නම්, චිත්තජෛතික ධර්මයන්ගේ අනිත්‍ය දකිනවා නම්, චිත්තජෛතික ධර්මයන්ගේ ක්‍රියාවලිය මොහතකට ඔබට තේරෙන්න නම් පෙනේ නම්, ඒ කය අනාත්ම ස්වභාවය පිළිwidetildeමයි. යම් වෙලාවක චිත්තචෛසික ධර්මයන්ගේ යම් පමණ හෝ දැනුමක් අවබෝධයක් ඔබට ලැබෙයි නම් එදාටයි ඔබට සිතන මිනිස්සු ඉන්නවා, කියන මිනිස්සු ඉන්නවා, කරන මිනිස්සු ඉන්නවා කියලා සිතින් කීම් කිරීම් කරන සත්පුද්ගලයෝ ඉන්නවා කියන දෘෂ්ටිය දිනින්ද ගන්න. දෘෂ්ටිය නැති වෙනවා. ඇයි ඔබ මුලින් දැක්ක කායගත සත්‍යයෙන් කය අනාත්ම බව ඒ මත පිහිටල ඒ හයියෙන් ඔබ දැක්කා කය ඇතුළු කරගෙන පවතින සිත සිතුවිලි ක්‍රියාත්මක වෙලා වචන පිට වෙන වචන හැදෙන කියන හැටි කය කායික ක්‍රියා වෙන හැටි ඔබට අනුමානට තේරුණා නම් හිතයි ආධ්‍යාත්මික පැත්තේ තියෙන යම් හැකියාවක් නිසයි වචන කතා කිරීම කායික ක්‍රියාව උනේ කියලා කයට ඔබ හිතන පුද්ගලයෙක් ඉන්නවා, කියන පුද්ගලයෙක් ඉන්නවා, කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා කයට තියලා මනින්නේ මෙන්න අතහැරෙනවා. ඔබට එතකොට රෝගෝ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන පරිපත්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා නිකුත් කරන සංඥාවන්ගෙන් දැතිරෝධ කරගෙන නැහැටි ටිකක් හරි තේරුණොත් තමයි හිතන රුබෝල ඉන්නවා, කියන රුබෝල ඉන්නවා, කරන රුබෝල ඉන්නවා කියන එක ඔබට නැති වෙන්නේ. රුබෝ ශරීරයත් යකඩ ගොඩ ඇතුලේ තියෙන සර්කිට් එක නැත්තම් විද්‍යුත් පරිපත්‍ය නිකුත් කරන විද්‍යුත් සංඥාවන් නිසයි මේ යකඩ ගොඩ එහාට මෙහාට යන්නේ කියලා දැක්කව දවසට කතා කරන රොබෝලා ඉන්නවා, වැඩ කරන රොබෝලා ඉන්නවා කියලා ලෝකයා කතා කරනකොට ඒ ලෝකයා හඳුන්වන සිද්ධිය තුල තියෙන මෙහෙම සිද්ධියක් නැද්ද කියලා ඔයගොල්ලන්ට පෙනෙන්නත් ඉවරයි. ගහගන්න යන්නේ අවුව රොබෝට කතා කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කිව්වත් කතා කරනවා කියන තැන වෙන්නේ මේක නේද කියලා නෝනක් තියෙයි. ඒ වගේ ලෝකෙ තුල කතා කරන්න පුළුවන් මනුස්සයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, නිර්සත්තු තිරිසන්නෝ ඉන්නවා කියලා හිතුණා. හිතන්න පුළුවන් වැඩ කටයුතු කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන් සත්‍ය පුද්ගලයන් මිනිස්සු ඉන්නවා කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. යම් වෙලාවක සතිපට්ඨාන වඩලා කයට හිතන්න කියන්න කරන්න බෑ අනාත්මයි කියලා පළවෙනි අධ්‍යයනය තේරුම් ගත්තාම ඒක ඕගලන්ගේ පළවෙනි අධ්‍යයනයේ පළවෙනි ජයග්‍රහණය පළවෙනි නිමීම තේන මට්ටමට උන්නේ අනුමාන ඥානයක් ගන්නයි මේකට කරන්න බෑ. ඒ මත පිළිතලා ඒ බඳු කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ප්‍රතිකේ නිසා නැත්නම් මේ සිත් තුළ ඇති වෙන චේතනාව උදව් කරගෙන වචී විඤ්ඤාප්ති රූප, කාය විඤ්ඤාප්ති රූප හැදෙන හැටි ගැන කෙටියෙන් ගත්තොත් සිතේ ඇති වෙන කුසල සිතේ ඇති වෙන චේතනාව මත කුසල සහගත කර්ම හිතනවා, කුසල සහගත වචන කතා කරනවා, කුසල සහගත කටයුතු සඳහා කය පොළවනවා. චේතනාව මේ කර්මයට හිතින් කයින් වචනින් තුනම ක්‍රියාත්මක කරන්න හේතුව මේ කුසල චේතනාවයි. නැත්තම් අපි මේ යකඩ රූපලයක් හොලවනවා වගේ තමයි රොබෝ ශරීරය හොලවන්න පුළුවන් වුණානේ යකඩ කොට ඇතුලේ විද්‍යුත් කාන්ද විද්‍යුත් ශක්තියකට. ඒ වගේ සිතේ ඇති වෙන හැකියාවකට චිත්ත ශක්තියකට සිතින් උපදවන බලයකට මේ කනබුන ආහාරයෙන් හැදෙනු කොටස් ටික හොලවන්න පුළුවන් වෙලා වචන කතා කරන්න පුළුවන් වෙලා ඒ සිතේ ඇති වෙන චේතනාව මත හිතින් කියින් කිරින් කරනවා කියන දැකපු දවසට හිතන මිනිස්සු ඉන්නවා, කියන මිනිස්සු ඉන්නවා, කරන මිනිස්සු ඉන්නවා කියන දෘෂ්ටිය ඔයගලන්ට අතහැරෙනවා කයට කියලා මයින් නැති නිසා. හැබැයි අර මනුස්සයා මෙහෙම හිතන්න ඇති, අර මනුස්සයා මෙහෙම කිව්වන්නේ, අර මනුස්සයා මෙහෙම කළාන කියලා ලෝකයා කතා කරනකොට එයා අර මිනිස්සෙක් හිතනවා, මිනිස්සෙක් කිව්වා, මිනිස්සෙක් කළා කියලා කියන තැනක වෙන්නේ මෙහෙම ධර්මතාවයක් නේද කියලා ඕගලන්ට ඒ ධර්මතාවය ගැන නොවනයි. අනේ ඌේ මනුස්සය එහෙම කියන්නේ ඇති තමයි කියලා විසම ලෝකේ සමව හැසිරෙනවා. අරයට නොතේරෙන වචනයක් කතා කරනවා. අනේ ඌේ මනුස්සය එහෙම කිව්වා තමයි කියන්න නැතුව ඇති තමයි කියලා වචනේ කතා කරනවා. නමුත් ඒ මනුස්සයා අර මනුස්සයා මෙහෙම කිව්වා නේද කියලා කියන තැනක තියෙන්නේ මෙහෙම ධර්මතාවයක් නේද කියන එකට යටම වුණායි. ඕකට කියනවා විසමේ සමන්ති. විසම ලෝකයේ සමව හැසිරෙනවා කියලා. මේ ලෝකයේ ලෝකයන් වෙන හැටි වෙන එකක්, පවතින හැටි වෙන එකක්. විසමයි මේ ලෝකයේ ධර්මතාවය යථාර්ථයේ සත්‍යය. නම් තමන් සමව හැසිරෙන මේ ලෝකයක් මත. ඒ කුමක් නිසාද? මේ සත්‍යපට්ඨාන වඩපු කේබලය නිසා. ඉතින් මට මතක් කරන්න ඕනේ උනේ හිමතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච උපාදාන ස්කන්ධය මේ සතර ආකාරයකට යම් තාක් අවබෝධ කර නොගත්තේද ඒ තාත්ම වන දෙවි දෙවියන් මරුන් බඹුන් සහිත සත්ව ප්‍රජාව තුළ කවදාවත් සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ. යම් කලක මේ පංච උපාදාන ස්කන්ධය මම හතර ආකාරයෙන් අවබෝධ කරගත්තද එදා දෙවි මිනිසුන් සහිත ලෝක තුල සම්මා සම්බුද්දයි කියලා මම ප්‍රකාශ කළා කියලා පෙන්වේ. මේ ධර්මයක දින වටිනාකම පෙන්වන්න අද මම ඔයගලන්ට මේ ටික පෙන්වේ. රූපය ගැන හොඳට බලන්ද මං කියපු අදහස අර්ථේ පැත්තක තබාගෙන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ඇඟේ තියෙන්නේ, ඒ මිනිස්සු හැදිලා තියෙන්නේ, ඒ ශරීර හැදිලා තියෙන්නේ කුණු කොටස් 32කින් ධාතු 4කින් යුක්තයි කියලා නෙවි. උත්තරේ එන්න ඕනේ රූපේ කුණු කොටස් 32ක් ධාතු 4යි කනබුන ආහාරෙන් හැදුණා කියලා බැලුවේ මේ කයට හිතන්න බෑ, කියන්න බෑ, කරන්න බෑ. අවිඥානික අචේතනික වස්තුවක් උපමා තබා ගත්ත තමන්ම තමන්ට මලමිනියක් වඳු. නිරායාසයෙන් ඔබට දෙවන අධියර පහළ වේ. එහෙනම් විඳීම කියලා යමක් තියෙනම් ස්පර්ශය නිසාමයි. මම ඒ ටික ඔයගලට මතක් නොකළ මේක ගැඹුරු වෙන නිසා. නමුත් මෙතනදී කයේ අනාත්ම ස්වභාවයට බලන්නේ මෙන්න මේ අර්ථය තියාගෙන මේ අර්ථය තමා සන්තක කරගන්නයි කියන අදහස තියාගන්නකො. දෙවනුවට බලන්නට කය එබඳු නම් හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද? මේ කයේ ඇති වෙන කුසල චේතනාව මත හිතන කියන කරන දේ කුසල්, අකුසල චේතනාව මත හිතන කියන කරන දේ අකුසල්. මේ හිතන කියන කරන දේවල් පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනිජ්ජාභිසංකාර වෙන්නේ ඒ චේතනාවෙන් කරන නිසා. ඒව හිත පැත්තේ ඒක දල වශයෙන් පෙන්වන්න හිත දියුණු වෙනකොට වැඩිනකොට හැම නාම ධර්මයකටම ප්‍රත්‍ය ටිකක් නාම රූප ප්‍රත්‍ය විඥානය වෙන්නේ කොහොමද කියලා ඒ ප්‍රත්‍ය ටික ඔයගලන්ට පිරිසිදුම දකින්න පුළුවන්. තිරිසිඳම දකින දවසට තමයි සියලුම ආශ්‍රයන්ගේ මිදෙන්නේ. නමුත් රූපේ ඔය අචේතනික බව පෙන්වලා එබඳු අචේතනික රූපේ දැනට හිතින් ගින් කිරින් වෙන්නේ සිතක ඇතිවෙන චේතනාවෙන් උපදන විඤ්ඤාති රූප මතයි කියන කාරණාව නැත්තම් හිතේ ඇතිවෙන චේතනාව මතයි වෙන්නේ කියලා බලලා කයට බයින්ද බෑ. අචේතනිකයි බැනුම කරපු සිතත් නිරුද්ධයි. සිත නිරුද්ධුන්ගේ සිතින් උපද්දු විඤ්ඤාති රූපේ නිරුද්ධයි කියලා බලනකොට වෛරයෝ රැඳෙන්නේ නැහැ. කොහොම වුණාම හිත වැඩෙනවා. හිත වැඩුණාම හිත ධ්‍යාන මට්ටම නීවරණ ධර්ම දුර වෙනවා. ධ්‍යාන මට්ටමට එනකොට ඔන්නෝ නාම ධර්ම ටික නිරායාසයෙන් දෙනවා. එහෙම නැත්නම් තව ඕගොල්ලෝ දියුණු වෙනකොට ස්පර්ශ ප්‍රත්‍ය වේදනා සංඥා චේතනා හටගන්නේ කොහොමද, නාම රූප ප්‍රත්‍ය විඥාණය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ ටිකට ප්‍රත්‍ය මම මටම පෙන්වෙ හැකි. අද දැන් පෙන්වොත් මේ ටික ගොඩාක් අවුල් වෙයි වියවුල් වෙයි. ඒ නිසා දැන් පෙන්නපු අර්ථ ටිකේ පිටින්නකො රූපයේ බැලුවේ අචේතනික අනාත්ම ස්වභාවය පැහැදිලි කරගන්නටයි. ඒක පැහැදිලි කරගත්තේ හිතන කියන කරන කෙනෙක් ඉන්නවා කියන පුද්ගල දෘෂ්ටිය ගැලවෙන විදිහට නෙබඳු කය ඇසුරු කරගෙන පවතන සිතේ චේතනාවලින් වෙන්නේ කියන අවබෝධයට එන්නයි කියන උත්තරය දෙනවා. ඔන්න ඔය විදිහට තේරුම් ගත්තාම අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ පිහිට සැනසීමේ ජීවිතයම ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔය විදිහට රූපය දැකලා රූපය ඇතිවීම දැකලා රූපය නැතිවීම දැකලා රූපය අචේතනික වස්තුවක් නේද කියලා ඔබට තේරුණහම ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙනේ සිහින් කිමින් කෙරෙන්නේ කියලා දන්නවා. ඔය දැන් රූප රූපයක් දන්නවා, රූප සමුදියක් දන්නවා, රූප නිරෝධයක් දන්නවා. දැන් ඔබට තරහ සිතක් ඇති වෙන හැම වෙලාවකම මෙන්න මේ ඉගෙනගත් දේ ආදේශ කරන්න බැලිය යුතුයි. කෙනෙක් බැන්නා කියලා හිතන වෙලාවක, කෙනෙක් ගැහුවා කියලා හිතන වෙලාවක, මේ හැම වෙලාවකම මේ ධර්මතාවය මං සිහි කර කර බැලිය යුතුයි. සිහි කළ යුතුයි, සිහි කළ ඊට අනුව සිටිය යුතුයි. එතකොට මට අහවලා හොඳ කිව්වා, වහවලා ප්‍රශංසා කළා කියලා කැමැත්ත ලෝභය ඇති වෙන අරමුණකත් ඔය ධර්මතාවයේ සිහි කොට යුතුයි. එබඳු ධර්මතාවයේ සිහි කරගෙන ඒ කය ඇතුළු කරගෙන පවතින සිතේ ඇති වෙන කුසල සහගත සිතේ ඇති වෙන චේතනාව මත මේ වගේ මිහිරි වචන කතා කළා. කුසල සහගත සිතේ ඇති වෙන චේතනාව මත මේ වගේ යහපත් ක්‍රියාවක් වුණා කියලා. යහපත් ඔබට බත් පාර්සලයක් දුන්නා, ඔබට මලක් දුන්නා, අනේ මගේ පුතා කියලා කතා කළා කියන්නේ. මේක හොඳ දෙයක් කියපු කෙනෙක් කලේ හිටියා නෙමෙයි, කුසල චේතනාවෙන් නිසා කයට මුකුත් කරන්න බෑ. ඒද කුසල චේතනාව නිසා වෙච්ච හැටි බලන්න. මෙන්න මේ විදිහට බලන එක තමයි මේ රූපේ නිරෝධගාමී ප්‍රතිපදාව කියලා දන්නවා. මේ ඉගෙනගත් සතිපට්ඨානය ඔබට කුසල් සිතක් පහළ වෙන වෙලාවට ආදේශ කරන්න බලනවා නම්, අකුසල් සිතක් ඇති වෙන වෙලාවට ආදේශ කරන්න බලනවා නම්, කුසලද අකුසලද නෝ සත්‍ය පුද්ගලය කියලා සිහි වෙන උපේක්ෂා සහගතයි නමුත් මෝහයි සිහි වෙන අරමුණට ඔබ මේ ඉගෙනගත් සතිපට්ඨානය සිහි කරන්න බලනවා නම්, මෙන්න මේ විදිහට තමන්ට උපදින ආරම්භ වලට හිත හිත මේ දර්ශනය තව තව බලන එක තමයි මෙතන ප්‍රතිපදාව කියලා දන්නවා. ඔබ රූපං අබ්බඤ්ඤාසින් රූප සමුදයං අබ්බඤ්ඤාසින් රූප නිරෝධං අබ්බඤ්ඤාසින් රූප නිරෝධ ගානේ පටිපදං අබ්බඤ්ඤාසින් දන්නවා. එහෙම දැනගෙන ඔබ ඉඳ ලැබෙන හැම වෙලාවකම බැන්නා, ගැව්වා, නිඳා කළා, අපහාස කළා කියලා අමනාපේ පටිගිය මුල් කරගෙන හිතපු කියපු කරව පුද්ගලයෙක් සිහි වෙන වාරයක් ගානේ මං ගැන තරහට මෙහෙම හිතනවා ඇති, තරහට මෙහෙම වචන කිව්වා, තරහට මෙහෙම කළා කියලා හිතන වාරයක් ගානේ, තමන් කළා කියලා හිතන වාරයක් ගානේ කායගත සතිය පෙන්නඳ මලමිණියක් බඳු වී සිතෙන් කියන්නේ කියන ටිකට. ඒක මේ නාම ධර්ම ටික දැනට රළුවට ඕනේ නැත්තේ මේ නාම ධර්ම ටික මේ විදිහට බලන්න කය අනාත්ම ස්වභාවයට ආවර කරගන්න. ඊගාවට මට පොතක් දුන්නා, මලක් දුන්නා, මෙහෙම උපකාරයක් කළා, ආදර වචනයක් කතා කළා, මේ අහවල හරි හොඳයි ඉන්නේ, මම මෙහෙම මෙහෙම පිනක් කළා, මේ වගේ දෙයක් කළා, මම හොඳ දෙයක් කළා නේ කියලා සතුටු වෙන ආරමුණේ කය මලමිණියක් බඳු වී සිටී ඇතින කුසල චේතනාව මත සිටින් ගින් කිරින්නා කියලා බලන්න. මේ විදිහට ඔබ බලනකොට මේ කැමැත්ත අකමැත්ත නැහැ, නමුත් මිනිස්සු ගොඩක් ඉන්නවා, සත්තු ගොඩක් ඉන්නවා කියලා ඔබට හිතෙන තේරෙන පෙනෙන තැන්වල උපේක්ෂාවයි නමුත් මෝහයි. මේ සත්තු ඉන්නවනේ ඒ තැන්වලදී තිඩ ලැබෙන විදිහට ඒ රූප ටික උතනද ඔය රූපේ මෙහෙමයි ඔය කය ඇසුරු කරගෙන පවතින කුසල සිතෙන් හොඳ දේවි, අකුසල සිතෙන් නරක දේ, ඉතින් කිරි වෙයි නේද කියලා බලන්න. ඔන්න ওই විදිහට ඔබ බලබලා ඉන්නවනම් ඔබ මේ රූපේ කලකිරුණා නොවේ. ඒ විදිහට බලන බලමින් ඉන්නවා. ඔබ රූපයක් දන්නවා, රූපය ඇතිවීම දන්නවා, රූපය නැතිවීම දන්නවා, නැති කරන මඟක් දන්නවා. එතකොට රූපය දැන රූපය ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැන ওই විදිහට රූපයේ කලකිරීම පිණිස, නොයැලීම පිණිස, නිරෝධය පිණිස ඕගොල්ලෝ පිළිපදිනවා නම් සිතේ සිතේ උපදින වෙලාවට ඕගොල්ලෝ හැම කෙනෙක්ම සුපටිපන්නා. ඔගොල්ලෝ සුපටිපන්නා නම් ඔගොල්ලෝ මේ ධර්ම විනය බැසගෙන ඉන්නේ කවදාවත් ඔගොල්ලෝ මේ ධර්ම විනයෙන් එළියට යන්නේ නැහැ. යම් දවසක ওই විදිහට බලබලා ඉන්නකොට මෙහෙම රූපය දැනගෙන, රූපය ඇතිවීම දැනගෙන නැතිවීම දැනගෙන, ඇති වෙන රාග දේශ මොහ අරමුණු වලට ওই දර්ශනේ ඔහොම තබ තබ කටයුතු කරනවා නම්, කළ යුතුයි කියලා ඔබ දන්නවා නම්, ඔබ ප්‍රතිපදාව දන්නවා, ඔබ කරනවා නම්, ඒ විදිහට කරනවා නම් ඒ ඔබ රූපේ කලකිරුණා නොවැළිනා මිදීම පිණිස කටයුතු කරනවා. ඔහොම කරනකොට යම් දවසක් තී ඔබේ මේ රූපේ මිදෙන දවසක් එනවා. මේ කය මම මගේ ආත්මය කියන දැක්මෙන් මිදෙනවා. මේ රූපෙන් ඔබ මිදෙන දවසක් එනවා. ඒ මිදීම ඔබ මිදුණොත් ඒ මිදීම ඔබේ මනාව මිදීමක්ම වෙනවා. ඔබ මනා කොට මිදුණොත් මත්ත්‍ය කළ යුත්තක් නැහැ. කාම ඔබ රූපයේ පිළිසෙන් දැක්කහම කාම භවයට නැවත නොපැමිණීම පිණිස නැවත කොට යුත්තක් නැහැ. වට්ටන්තේසන්නත්ති පඤ්ඤපන ඔබට කාම භවයේ කිසිම පැනවීමක් ඔබට තාව නැහැ. ඊට පස්සේ යම් කලක ඔය විදිහටම නාම ධර්ම ප්‍රකට කරගෙන නාම ධර්ම වලින් මිදුන දවසට සුවිමුත්තයි. ඔබ මිදුනක් මොකෙන්ද? තුන් භවයෙන්ම මිදුනා. මත්ත්‍ය කටයුත්තක් නැහැ. ඔබට පණවන්න සසර වටයක් නැහැ, සසර දෙන්නක් නැහැ කියන දෙන්න. ඒ නිසා හැම දිනම අද මම මේ දෙන්නපු ටික බොහෝ වුණාවෙන් හිතට අරගෙන ආදරෙන් මේ ටික ජීවිතේ යොදා ගන්න කියලා මතක් කරනවා. හැමදාමත් බණ කියනවා. නමුත් ඔබත් මමත් ආපු සසර ගමන සුළු කොටු නෑ. ඔබත් මමත් ආපු සසර ගමන ලේසි නෑ. යන්න තියෙන දුරත් ලේසි නෑ. උපදින හැම ජීවිතයකම මේ වගේ ලෝකේ ඇත්ත වෙලා, ඒ ලෝකේම ඇත්ත වෙච්ච ලෝකේම පූර්ණය කරමින් ඒවලට පිළිතුරු සපේ ඉඳලා මැරිලා යනවා මිසක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණත් අපේ තියෙන කෙලෙස් වලට හම්බ වෙන ලෝකේ අපිට ඇත්තම වෙනවාද වගේ. බුදුහාමුදුරුවෝ අල්ලපු විහාරේ හිටියත් අද වගේ යුතුකම් වලින් බැඳෙනවා අපි. අද වගේම යුතුකම් ටික නිසා බණ භාවනා කරන්න යන්න ඉදාටත් ඉඩ ලැබෙන්නේ නැති වෙනවමයි අපිට. ඒ නිසා පාරමිතා කියලා කියන්නේ හිතේ ඉබඳු ගතියක් තිබුණත් ඒකට ප්‍රතිපක්ෂව බලෙන් හරි ඉඳමින් නැවත 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 හිත ටික ටික පුරුදු පුහුණු කරනවා. ඒ ගතිය යුතුකම් මේ ජීවිතයට විතරයි යුතුකම, මේ අවස්ථාවට විතරයි යුතුකම. නමුත් මේ ධර්මය වෙනුවෙන් පුරුදු පුහුණු කළොත් මේක හැමදාම පවතිනවා නේද කියලා සිහි කර කර බලෙන් හරි පුරුදු පුහුණු කළොත් ඒ පුරුදු පුහුණු කෙරෙල්ල අපිට ඒකාන්තයෙන් සසර මිදීම නිවීම පිණිස පවතිනවා. ඒ නිසා අපහසුයෙන් හරි අමාරුවෙන් හරි බාහිර වටිනාකම් පෙන්නද්දී නැවත නැවතත් හිත උත්සාහවත් කරවලා මේ ධර්මයේ මෙනෙහි කරන පැත්තට හිත යොමු කරන්න කියවතන සදාම ඒ පැත්තට නැඹුරු වෙන ගතිය ටිකක් වැඩි වෙන විදිහට ලෝකේ දිහා නිස්සාර අර්ථයෙන් බලන්න, සබ්බ ලෝකී අනගරත සංඥාවෙන් බලන්න මම ටිකක් කියලා දෙන්න. හැමදාම පොඩ ගැටියට ගිහිල්ලා ඉන්න නෙමෙයි.